Tervetuloa Sanna, sen verran artama. Suburdu vardı bir angaharoda dilepayetkinde. Bu cilahımı sağa çavaram bakarak neyse uydalamanlı. Yani Amerika
Bir kata kırıla hadi da seri kata itu limakrana mudah kira kalpına kira jadi saman bala protein var di satu yola bagi ini satu yodi ada kata kırıla itu seperti kata kırıla mudah kira adun ini bisa itu seperti proses kata kerana ini saya kita mungkin hari ini adalah yang kita kata ini sudah sudah hari ini kita itu hari ini
orang kadi kadi ni mungkin
kami dan saya hadir ini
orang banyak sahaja
dan saya hadir ini ada Naso Raj
Udah apa di sana?
Dan pengerti deh ini itu hari Api min metri ini adalah api kata kerana ini Naso Rajati Rupe So Rupan Biswa Patisato Virat Citto Vedeti Tanca Najo Sayat Hittati Yatas Pasato Rupan Sevato Chapi Vedanang Kiyati Nopachiyati Evang so charati sato Evang apachina to dukkang santike nibbanam ucchati Hari Then api Malunke Putta Sutre di Malunke Putta Swaminwahanse kiyapu karanaya Bhagyathun Wahanse anudana wadarapu karanaya tamai metandi pahedili karanne Eka kiyenawa naso rajjati rupesu Ohu naso rupesu Rupa kerehi na rajjati. Elene ne kiyala kiyenawa. Elene ne rupa kerehi kiyala kiyenawa. Elene ne rupaya kerehi. Rupaya dakala mana sihiya pihitana kota. Rupan dissa patissato. Anna. Ohu rupa kerehi elene ne kiyala kiyenawa. Rupan dissa patissato. Rupaya dakata passe patissato patissata kiyala ki patissato kiyala kiyanne rupaya dakala manawa sihiya pihitawaddi patissato anne thora rupayak dakiddi e rupaya dakina avasthavedi e prayogikatwayedi patissato sitivillak wenuwata ekenne manoprakalpanayak ekkata yanawa wenuwata සංකල්පයක් යනවා වෙනුවට අපේ මුඛ කරිමින්මක් මැනීමක් පැත්තකට යනවා වෙනුවට පතිස්සතෝ ඒ කරුණෙහිම සිහිය පිහිටපු තැනදී වැටීම් සහගත සිහියක් පිහිටපු තැනදී විරත චිත්තෝ වේදේති අන්න එතකොට රූපය දැකලා තියෙන ලෝකයේ කෙනෙක්ගේ සිද්ධියක් එක කතා කරන්න මේ විස්තර කරන්න මොකක් එකද ප්‍රායෝගිකත්වයේ මේ අපි ධර්මයේ හදාරද්දී දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ දේශනා රටාව, දේශනා විලාසය. මෙතනදී මේ කියලා දෙන්නේ ධර්මතාවය පිළිබඳව කියනවා. ධර්මතාවය මේ විස්තර කරනවා නෙමෙයි, මේ පුජ්‍යලේක් සම්බන්ධ කරලා තමයි කතා කරන්නේ. මෙතනදී මේ ඒ පරියායයෙන් තමයි මෙතනදී කතා කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. නසෝ රජ්ජති රූපේසෝ රූපං දිස්සා පටිස්සතෝ විරත් චිත්තෝ වේදේති. අන්න එතකොට විරත් චිත්තෝ වේදේති කියලා කියන්නේ නොයලුණු සිතින් වේදේති විඳි. තංච න අජ්ජෝසාය තිත්තති. තංච ඒ වගේම එහි අජ්ජෝ න අජ්ජෝසාය තිත්තති. වැස ගැනීමක් වෙන්නේ නැහැ. වැසගෙන නොසිතී කියලා කියනවා. යතස්ස පස්සතෝ රූපං. යත යම්සේ අස්ස උට පස්සතෝ රූපං. රූපයක් පෙනෙනවා වුණත් සේවතෝ චාපි වේදනං. වේදනාවක් සේවනය කරනවා වූ නමුත් කීයති නෝපචීති. කීයති කියලා කියන්නේ ගෙවිලා යනවා. අපචීයති ඒ කියල කියන්නේ රැස් කරන්නේ නැහැ, ගෙවිලා යනවා මිසක රැස් කිරීමක් වෙන්නේ නැහැ. ඒවං සෝ චරති සතෝ. මෙන්න මෙහිම එයා සර චරති සතෝ සියෙන් හැසිරෙනවා. ඒවං අපචිනතෝ දුක්ඛං. මෙන්න මේ මෙසේ මේ ආකාරයට අපචිනතෝ දුක්ඛං දුක විසිරවල දාන කියලා කියනවා. සන්තිකේ නිබ්බාණං උච්චති. ඒ වගේම කියනවා නිවන දුර නෑ, සන්තිකේ ළඟයි කියලා කියනවා. ওই විදිහට තමයි පාරි පරිවර්තනයේ ඉන්නේ. එකක් පරිවර්තනය කරගත්තට පස්සේ අපිට අනිත් කාරණා එක යන්න පුළුවන්. බලමු සාමිනාංශය විස්තර කරලා තියෙන විදිය. ඇලෙන්නේ නෑ රූපේ කෙරෙහි. රූපේ දැකලා මනාව සිහිය පිහිටනකොට රූප දැකලා මොකද වෙන්නේ? මනාව සිහිය පිහිටනවා. ඔන්න එතකොට වඩා වටින වචනයක් මතුවුණා. මොකද සිහිය පිහිටනවා නම් එතකොට රූපේ දැකලා තියෙන්නේ ලෝකයේ කෙනෙක්ගේ සිද්ධියක් එක කතා කරන්නේ. දැන් මෙතන විග්‍රහ කරන්නේ ලෝකයේ කෙනෙක්ගේ සිද්ධියක් එක කතා කරන්නේ. අන්න ලෝකයේ කෙනෙක් පිළිබඳවත් කතා කරනවා. කෙනෙක්ගේ සිද්ධියක් එක තමයි මේ කතාබහ ගොඩනගලා තියෙන්නේ. මානුක බුද්ධ සාමිනාහසේ කතා කරන්නේ පැහැදිලි කරන්න භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා. රූපේ දැකලා මනාව සිහිය පිහිටනකොට මොකද වෙන්නේ? එතන යථාර්ථය දකිනවා. අන යථාසපස්සත රූපං. එතකොට සිහිය පිහිටනවා කියලා කියන්නේ මොකද්ද? යථාර්ථය දකිනවා කියලා කියනවා. ඇල්මක් එන්නේ නැහැ. පස්සත් සේතෝ චාපි වේදන වින්දනයක් වෙන්නේ නැහැ. එතන යථාර්ථය දකිනවා. ඒවත් ඇල්මක් එන්නේ නැහැ. අර මුලින් පැහැදිලි කළා වගේ ඇලෙන්න ඉඩක් නැහැ. ඇලීමක් එන්නේ නැහැ. මොකද මනස සිහියක් විහිදනවා කියන්නේ එහි යථාර්ථයට යොමු වෙනවා. ඒතර සිහිය පිහිටනවා කියන්නේ මොකද්ද? යථාර්ථයට යොමු වෙන්නේ. එතකොට යථාර්ථයට යොමු වෙන්නේ නැතිව ආරම්මණයක් ඇතිව සිහියක් විහිදෙවට ඒක සිහිය කියන පදනම සිහිය කියන අර්ථකථනයට ගැලපෙන්නේ නැහැ. කියන්නේ මොකද මනසියක් පිහිටනවා කියලා කියන්නේ යථාර්ථයට යොමු වෙනවා කියලා කියන. පෙනීමේ යථාර්ථයට යොමු වෙනවා. යොමු වෙද්දී විරත් චිත්ත වේදේති. දැන් කෙනෙක් මූල් කරගෙන කතා කරන නිසා එතන කියන්න වෙනවා කෙනෙක් එක්ක විඳවනවා. හැබැයි ඒහා එකතු වෙලා නෑ කියලා කියනවා. තංච නාජ්ජෝසය තිටති. ඒකා එක්ක බැසගන්නේ නෑ කියලා කියනවා. යථාස්ස පස්සත රූපං යත සේවතෝ චාපි වේදනං. මෙන්න මේ විදිහට යථාර්ථය දකිමින් තමයි මේ රූපයන් කෙරෙහි වේදනාවල් සේවනය කරන්නේ. එතකොට ඒ වේදනාවල් සේවනය කරනවා කිව්වේ එතන වාසය කිරීමක්. ලෝකයේ පැත්තේ ඉඳලා කතා කරනවා ඒ වේදනාවල් සේවනයක් වෙන්නේ යථාර්ථය දකිමින් කිරගෙන. එතකොට සීක වැඩපිළිවෙලේ ඉක්මනවා. අන්නකොට ඒ කියනවා සීක වැඩපිළිවෙලේ කීයති ගෙවෙනවා. මේ රැස් වෙන්නේ නැහැ. නෝපචීති රැස් වෙන්නේ නැහැ. ඒ වංශෝ චරති සතු. මෙහෙම සිහියෙන් හැසිරෙනකොට ගෙවෙනවා. රැස් වෙන්නේ නැහැ. ඒ වං අපචිනිතෝ දුක්ඛමින් මේ විදිහටයි දුක් රැස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. සන්තිකේ නිබ්බානං උච්චත නිවනට ළඟයි. මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා ඊටු ටික. අනුරූපයට වගේම නසෝ රාජ්‍යති සද්දේසෝ. දැන් මේ කතා බලන්නකෝ, මේ කතා කරන්නේ අපිට ඇහෙන් රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ වින්දනය වෙනවා, දිවට රස විඳිනවා, දිවෙන් කයට පාස වින්දනය කරනවා. ඉතින් දේවල් හිතනම එක තමයි ජීවිතේනේ. ජීවත් වෙනවා කියන්නේ සජීවී වෙනවා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේකේ තියෙන යථාර්ථය සිහින් දකින්න කියලා කියනවා. මොන ශබ්දයක් අහලා මනස සිහියක් පිටෙන නිසා. ඒ කියන්නේ නසෝ රාජ්‍යති සද්දේසු සද්දං සුත්තා පටිසතෝ විවත්ත චිත්තෝ වේදේති තංචනා ජෝසාය තිට්ඨති. යතස සුනතෝ සද්දං සේවතෝ චාපි වේදනං කීයති නෝපචීයති ඒවං සෝචරති සතෝ. ඒවං අපචිනතෝ දුක්ඛං සන්තිකේ නිබ්බානං උච්චති. සද්දයක් අහලා මනස සිහියක් පිටතර නිසා ඇලෙන්නේ නැහැ. අනසේ ශබ්දයක් අහනවා, හැබැයි මනස සිහියක් පිට ප්‍රතිසතෝ. මනස සිහියක් පිටතර නිසා ඇලෙන්නේ නැහැ ඒ ශබ්දය කෙරේ. නොවැරණු සිතින් තමයි මිදින්නේ. ඒකේ හිත බැහැගන්නේ නැහැ. හික්මීමක් ඇති වෙනවා. ඒ වේදනාවල් සේවනය කරනකොට යථාර්ථයේ දැකීමක් තමයි ඒ ශබ්දේ ඇති වෙන්නේ. එතකොට යථාර්ථයක් එක තමයි මේ වේදනාවල් සේවනය කරන්නේ. ඒ ශබ්දයේ ඇහිමක් සිද්ධ වෙන්නේ, ගෙවෙනවා, රැස් වෙන්නේ නැහැ. මෙහෙම සිහියක් හැසිරෙනකොට, සිහියෙන් හැසිරෙනකොට මේ විදියට දුක ගෙවිලා යන්නේ, දුක් රැස් නොවෙන්නේ. අන නිවනට සමීපයි කියලා කියනවා. නසෝ රාජ්‍යති ගන්ධේසෝ ගන්ධං ඝාට්වා පටිසතෝ විරත චිත්තෝ වේදේති තංච නාජ්ජෝසායති ඉත්තති. යතස ගායතෝ ගන්ධං සේවතෝ චාපි වේදනං කීයති නෝපචීයති ඒවං සෝචරති සතෝ. ඒවං අපචිනතෝ දුක්ඛං සන්තිකේ නිබ්බානං උච්චති. ගන්ධයක් නාසයෙන් දැනෙනකොට මන දැන් මේකේ ගන්ධයක් නාසයට දැනෙනකොට මට ගන්ධයක් දැනෙනවා කියලා නෑ. හොඳේ එතන අදහසක් ගත යුතුයි. එතන ඒක හොඳට පැහැදිලි කරගන්න, මට ගන්ධයක් දැනෙනවා කියන එක නෙවෙයි, නාසයෙන් තමයි දැනගන්නේ. එතකොට නාසයෙන් දැන මට ගන්ධයක් දැනෙනවා කියනකොට සිහියක් නෙවෙයි, එතන සිටිවිල්ලක් තියෙන්නේ. ගන්ධයක් නාසයෙන් දැනෙනකොට මනස සිහියක් පිහිටන නිසා ඇලීම, ඒ ගන්ධයන් කෙරෙහි ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. නොයනු සිතින් විඳිනවා, ඒ තුළ වැස ගැනීමක් එන්නේ නැහැ. දැන් නිමිති ආදී දේවල් එන්නේ නැහැ. අන්න නිමිති කවලම් වුණා නම් නාසයෙන් ගන්ධයක් නෙවෙයි, මට ගන්ධයක් තමයි. ආ මේ අපි තුමු ගන්ධයක් කියනකොට නාසයට මේ මල් සුවඳක්, මේ සුවඳ දුම් සුවඳක් වගේ දේවල්, මේ තියෙන හඳුම් කුරක සුවඳක්, ඒ වගේම මේ ආහාර ව්‍යංජන ආදී දේවල් වල සුවඳක්, ඒ වගේ මේ රෝස මලක සුවඳ, මේ අරලිය මලක සුවඳ, මේක පිච්චි මල් සුවඳක් ආදී එහෙම ඒ නිමිතියෙන්නේ නැහැ. මල් සුවඳක් එහෙම නැත්නම් හඳුන් කුරු සුවඳක් එහෙම නැත්නම් අපි හිතමු දුගඳක් කියලා, අපේ අමිහිරි මොකක් හරි දුගඳක් කියලා කියමු, දුර්ගන්ධයක්. ඒ නිමිටි කවලම් වෙලා දැන් නිමිටි ආදී දේවල් එන්නේ නැහැ. එයින් එතර වෙනවා. එහි බවක් හම්බ වෙන්නේ නැහැ. අර ආන්න නාසයට සුවඳ බව, නාසයට ගන්ධ බවක් හම්බ වෙන්නේ නැහැ. දැන් සිද්ධිය එක්කනේ කියනවා. සිද්ධිය එක්කයි කියන්නේ නාසයට ගන්ධයක් දැනීම, නාසෙන් ගන්ධයක් දැනීම කියන සිද්ධියත් එක්ක. ඒ කරුණට සිහිය යමු වුණා නම් නිමිටි නැත් නොකිය නිමිටිත් කවලම් වෙන්නේ නැතිව එයි නික්ම වෙනවා. එහි බවක් ඇති වෙන්නේත් නැහැ. අතරක් බවක්, දෙතනක් බවක් ඒ සියල්ලංගෙන්ව ඉක්මෙනවා. දුකෙන් නිදහස් වෙනවා. හැබැයි කියන්නේ ඒ සිද්ධි එක. මේ කියන්නේ දේවල් එක නෙවෙයි. අන්න සිද්ධි එක. සිද්ධි කියන වචන හොඳට මතක තියාගන්නකෝ. දෙයක් වුණා නම් එතන සිහිය භාවිත වෙලා නැහැ. සිද්ධියත් එකයි. නිමිති සංකල්ප කවලන් නොවීමත් එක්ක, විමසීම් සහගත වැටහීම් මත් එක්ක භාවිත වන සිහිය. මෙන්න මේ විදිහට යථාර්ථ වශයෙන් ගන්ධයන් ලැබනකොට ඒ වේදනාවල් සේවනය කරන්නේ යථාර්ථ වශයෙන්මයි. ගෙවෙනවා, රැස් වෙන්නේ නැහැ. මෙහෙම හැසිරෙනකොට සිහියෙන් යුක්තව අන්න මේ විදියටයි දුක ගෙවෙන්නේ. නිවනට සමීපයි කියලා. අන්න ඊළඟට ඇස, කන, නාසය, නට, දිව. නසෝ රාජ්‍යති රසේසු රසං බොත්වා පසි රූප ශබ්ද ගන්ධ රස රසත් එක්ක කතා කරන ඊළඟට. නසෝ රාජ්‍යති රසේසු රසං බොත්වා පතිසතෝ විරත් චිත්තෝ වේදේති කංචනාජ්ජෝ සායිතිච්ඡති ගතස සායතෝ රසං සේවතෝ චාපි වේදනං කීයති නෝපචීයති එවංසෝ චරති සතෝ ඒවං අපජිනතෝ දුක්ඛං සම්තිකේ නිබ්බාණං උච්චති. රසයක් අනුභව කරනවා කියන කාරණාවේදී මනාව සිහිය පිහිටනකොට රස භාවයක් එන්නේ නැහැ. අන්න ඇලීමක් එන්නේ නැහැ. රස කියන භාවයක්ත්වයක් එන්නේ නැති නිසා ප්‍රිය නිමිති මෙනෙහි වෙන්නේ නැහැ. අන්න රස කියන භවක් නැහැ. ඒ නිසා ප්‍රිය නිමිති කතාවක් එන්නේ නැහැ. ඒ නික්මෙනවා විරත් චිත්තෝ අන්න නිදහස් වීමක් ගැන කතා කරනවා. හැබැයි එතන ඒ කාරණාව ලෝකයේ කෙනෙක් එක කියන නිසා විඳිනවා කියලා කියන්න වෙනවා. පරයය තේරුම් ගන්න කෙනෙක්ගේ සිද්ධියක් කතා කරන්නේ නිසා කෙනෙක් විඳිනවා කියලා කතා කරන්න වෙනවා මෙතෙන්දී. හැබැයි ඒක එක බැහැ ගැනීමක්, ඒක එක වාසයක් වෙන්නේ නැහැ. මේ විදියට වේදනාවල් ඒ විදියට යථාර්ථ වශයෙන් සේවනය කරමින් රස විඳිනකොට මොකද වෙන්නේ? ගෙවෙනවා, රැස් වෙන්නේ නැහැ. මෙහෙම සිහියෙන් හැසිරෙනකොට මෙන්න මේ විදියටයි දුක ගෙවිලා යන්නේ. දුක රැස් නොවෙන්නේ. නිවනට සමීප වෙන්නේ. ඔන්න දැන් ඊළඟට කියනවා පහසත් එක. රූප, ශබ්ද, ගන්ධ, රස පහස. නසෝ රාජ්‍යති පස්සේසු පස්සං කුස්ස පතිස්සතෝ විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝ සායතිත්‍ති යතස්ස කුසතෝ පස්සං සේවතෝ ච විවේදන කීයති නෝපචීයති එවං නෝපචීයති එවං සෝ චරති සතෝ එවං අපචිනතෝ දුක්ඛං සම්තිකේ නිබ්බාණං උච්චති. පහසක් දැනෙනකොට මනා සිහිය පිහිටුවාම බාන නසෝ රාජ්‍යති පස්සේසු ස්පර්ශයන් කෙරෙහි පහස කෙරෙහි නසෝ රාජ්‍යති එයා ඇලෙන්නේ නැහැ කියලා. පස්සම් කුස්සපතිසතෝ පහසක් විඳිනකොට පතිසතෝ අන්න සිහියේදීලා විරත් චිත්තෝ වේදේති. නේද? පහසක් දැනෙනකොට මනස සිහිය පිහිටුවාම යථාර්ථය හොයනකොට අනේ වචනයක් කියන පහසක් දැනෙනකොට මනස සිහිය පිහිටුව යථාර්ථය හොයනකොට අන්න පින්වතුනි මේ අවධානයේ හුදෙක් හුදු බැල්මින් හිටපු තරමින් හුදෙක්ම ඒ අවධානයේ තියපු පමණින් ඒක සිහියක්ම වෙන්නේ නැහැ. ඒක ලෝකය තුල සිහියක්, ඒක ගොඩාක් වටින සිහියක්. හැබැයි මෙතනදී කතා කරනවා පහසක් දැනනකොට මනසිහිය පිහිටුවාම යථාර්ථය හොයනකොට යථාර්ථය නේ යථාස් හොයනකොට ඇලීමක් එන්නේ නැහැ. භාවත්වයක් එන්නේ නැහැ. ඒ බව ලැබීමක් සිදුවන්නේ නැහැ. එතකොට නොයළුණු සිතින් තමයි ඉඳින්නේ කියලා කියනවා. බැස ගන්නෙ නැහැ. නිමිති ආදී දේවල් එන්නේ නැහැ යථාර්ථය දකිනකොට. මෙන්න මේ විදියට යථාර්ථය දකිමින් ස්පර්ශයන් සේවරණී කරනකොට ඒ වේදනාවල් එනකොට ගෙවිලා යනවා, රැස් වෙන්නේ නැහැ. මෙහෙම සිහියෙන් හැසිරෙනකොට මෙන්න මේ විදියටයි දුක ගෙවෙන්නේ. නිවනට සමීප වෙනවා. දැන් මේ ප්‍රතිපදාව එක කතා කරන්න. මේ දෙවෙනිට කතා කරන ගාථා තුළින් සිදුවන සිදුවීම පැහැදිලි කරන්නේ යම් දෙයක් පාදක කරගෙන. හැබැයි ලෝකයේ තුල රූප, ශබ්ද, ගන්ධ, රස, පහස බවක් ලැබෙන්නට ඕන. සිහියක් පිටන්න. නැත්නම් සිහියක් පිටන්න බෑනේ. නැත්නම් සිහියක් පිටන්න දෙයක් හම්බ වෙන්නේ නෑනේ. එතකොට සිහියක් පිටනකොට සිදුවෙන විදිය තමයි මේ කතා කරන්නේ. ඒ වගේම එයාට දකින්න පුළුවන්කමක් ලැබෙනවා යථාර්ථය දකින්න. ඒ කියන්නේ සිහිය පිහිටීමත් එක්ක. සිහිය හොඳට තීව්‍ර නොවෙනවා නම් දුක රැ සිහිය හොඳට තීව්‍ර දුක රැස් වෙන හැටිත් වටහා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. සිහිය හොඳට තීව්‍ර වෙනවා නම් කියලා වෙන්නුනම් කේ ටයිප් කරපු අකුරක් මම හිතන වැරදිලා වෙන්නට ඕන. දුක රැස් වෙන හැටිත් වටහා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. රූප ශබ්ද ගන්ධ රස ගැන කතා කරා. දැනට බැරෑරුම තැනක් තමයි අපිට උගහට දුෂ්කර අල්ලගන්න අපහසු තැනක් තමයි මොකද මනසට එන අරමුණු නේද? අන්නසෝ රාජ්‍යති ධම්මේසෝ ධම්මඤ්ඤක්ඛා පතිස්සතෝ විරත් චිත්තෝ වේදෙති තංජනාජ්ජෝසයි තික්තති යතස් විජානතෝ ධම්මං සේවතෝ චාපි වේදනං කීයති නෝපචීයති එවං සෝචරති සතෝ එවං අපචිනතෝ දුක්ඛං සම්තිකේ නිබ්බානං උච්චති. ධර්මයන් එනකොට කියන්නේ හිතට අරමුණු එනකොට මනස සිහියක් පිහිටන තැනදී. සිහියක් පිහිටනකොට ධර්මයන් කියලා කතාවකට ඉඩක් එන්නේ නැහැ. යථාර්ථයේ දකින්න තැනදී සිහිය තුළින් දැන් යථාර්ථයේ දකින්න මොකද සිහිය තුළින් සිහිය ඔස්සේ තමයි යථාර්ථය දකින්නේ. ඇල්මක් ඇති වෙන්නේ නැහැ. නොයලුණු සිතින් විඳින්නේ. වැස ගැනීමක් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට යථාර්ථයේ දකිමින් මේ ධර්මයන් සේවනය කරමින් වේදනාවල් විඳිනකොට ගෙවෙනව රැස් වෙන්නේ නැහැ. මෙහෙම සිහියෙන් හැසිරෙනකොට මොකද වෙන්නේ? අන්න මේ විදිහට දුක ගෙවිලා යනවා. නිවන සමීපයි කියලා මාළුන්ගේ පුත් භික්ෂුව පැහැදිලි කරනවා. තමන්ට වැටහිච්ච එක අන්න තමන්ට වැටහිච්ච කාරණේ භාග්‍යතුන් වහන්සේට මාළුන් පුත් සායනස පැහැදිලි කරනවා. එතකොට මේ මාළුන්ගේ පුත් භික්ෂුවට ඒ විදිහට වැටහුනේ ප්‍රතිපදාවක් හැටියට පුරණ මාර්ගයක්. එතකොට මාළුන්ගේ පුත් සායනසට වැටහුනේ මොකද්ද? ප්‍රතිපදාවක් හැටියට පුරණ මාර්ගයක් තමයි වැටහුනේ. මාර්ගයක් භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද? මාර්ගයක් කිස්මතු කරන්නේ මගක් ගමන් කිරීම. මග්ගඤ්ඤෝ මග්ගවිදෝ මග්ග කෝවිදෝ නේද? මාර්ගය දෙයක් ලෝකෙට ගෝචර වුණාම ඔන්න මොකද දෙයක් දෙයක් ලෝකෙට ගෝචර වුණාම උනහම ඒ ගෝචර වෙච්ච කාරණාවට යථාර්ථ වශයෙන් සිහියක් පිහිටියනම් අන යමක් ගෝචර යම් කිසි කාරණයක් ගෝචර වෙනවා ලෝකෙට ගෝචර නොවෙන්නේ නැහැ නේද? අන්නේ යම් කිසි දෙයක් ලෝකෙට ගෝචර වුණාම ඒ ගෝචර වෙච්ච කාරණාවට යථාර්ථ වශයෙන් සිහියක් පිහිටියානම් යථාර්ථ වශයෙන් සිහියක් පිහිටිය නිකන් සිහියක් නෙවෙයි හුදෙක් හුදු අවධානයක් පමණක් නෙවෙයි යථාර්ථ වශයෙන් සිහියක් පිහිටියානම් ඒ සිහිය පිහිටපු තැනදි ගෙවීමක් බවට පත් වෙනවා. ගෙවීමක් බවට පත් වෙනවා. ඉක්ම වීමක් බවට පත් වෙනවා. ඒ බවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දිත්තේ දිත්තේ මුත්තන් වුණානම් ආයි ඒක වෙන විදිහකට කියනවා දිත්තේ දිත්තේ මුත්තන් වුණානම්. දැන් ඔන්න අපි නිකම්ම මේ දිත්තේ දිත්තේ මුත්තන් සුතේ සුත මුත්තන් මුතේ මුත මුත්තන් කියලා හරියනවද? නෑ නෑ, ඒක හුදෙක් හුදු කියවිල්ලක් විතරයි. අපේ කටපාඩමක් විතරයි. මේකට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල යථාර්ථයේ දකින වැඩපිළිවෙල තමයි දැන් මේ ගාතරිකේ දැන් මේ විස්තර කරගෙන දිගට එන්නේ. සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං උනානං අන්න එයින් පැන නැගීමක් වෙන්නේ නැහැ. පැන නැගීමක් වෙන්නේ ඒ තුල වාසය කිරීමක් එන්නේ නැහැ. දුකින් නිදහස් වෙනවා. ඉමස්ස කාහං බන්තේ භගවතා සංකිට්ඨේන වාසිතස්ස එවං විත්තරේන අත්තං ආජානාමිති. ඉතින් භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරපු ධර්මයේ අර්ථය මම විස්තර වශයෙන් දන්නවා කියලා මේ මාළක පුත්‍ර සයින්හන්සේ භාග්‍යතුන් වහන්සේට පැහැදිලි කියනවා. සාදු සාදු මාළුන්ගේ පුත්‍ර, සාදු කෝතං මාළුන්ගේ පුත්‍ර, මයා සංකිට්ඨේන වාසිතස්ස විත්තරේන අත්තං ආජානාසේ. සාදු සාදු මාළුන්ගේ පුත්‍ර, ඔබ හොඳට මම කියපු කාරණාවේ අර්ථය මනාව දැනගත්තා කියලා භාග්‍යතුන් බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ඒ ගාථා 12ම කියලා දුක සකස් වෙන පැත්තත් දුක නිරුද්ධ වෙන පැත්තත් දුක සකස් වෙන පැත්තත් දුක නිරුද්ධ වෙන පැත්තත් බුදුරජාණන් වහන්සේ බුද්ධ වාචිතයක් හැටියට ඒක ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහට ධර්ම ස්වභාවයක් ඇහුනම ඒක විචක්ෂණය කරන්න. දැන් මෙන්න මේ විදිහට ධර්ම ස්වභාවයක් ඇහුනම ඒක විචක්ෂණය කරන්න. ධර්මයක් දෙන්නේ මොකටද? විචක්ෂණය පිණිසයි. දැන් අර පින්වතුන්ට මතක ඇති කල්යාණ මිත්‍ර සේවනේ, සද්ධර්ම සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධර්ම ප්‍රතිපදාව. උනේ කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරනකොට කල්යාණ මිත්‍රයාගෙන් විය යුත්තේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණයක්. අන් කල්යාණ මිත්‍රයෙක්ගෙන් විය යුත්තේ තමයි සද්ධර්මී ශ්‍රවණය. ඒක සද්ධර්මයක්ම වෙන්නට ඕන. සද්ධර්මයක්ම වෙන්නට ඕන. ඒ කියන්නේ ඊතර වෙන අතර වෙන ක්‍රමයක් නෝ, ඊතර වෙන මාර්ගයක්ම හෙන්නුන. දැන් මේ ධර්මයක් ඇහුනට පස්සේ මොකද්ද දැන් කරන්න තියෙන්නේ ඊළඟට? විචක්ෂණයක් කරන්න ඕන. ඒ කියන්නේ යෝනිසෝ මනසකාරය. ධර්මයක් ඇහෙන්නේ ඇහිච්ච දේ හුදෙක් හුදු දැනුමක් හැටියට ශේෂගතව තියාගන්න නෙවෙයි. ඒකේ ධර්මයකින් වෙන්නේ මගක් ඉස්මතු කිරීම, මාර්ගයක් ඉස්මතු කරන්නේ. අන්න ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මය, කල්යාණ මිත්‍රයෙක් පැහැදිලි කරන ධර්මය, කල්යාණ මිත්‍රයෙක් සේවනය තුළින් සද්ධර්ම ශ්‍රවණය වෙනකොට බාහිරින් ඔන්න ඔය දෙක වෙනකොට, කියන්නේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු වෙනවා සත්පුරුෂ සංසේවනයක් වෙද්දී, සද්ධර්ම ශ්‍රවණයක් කියන කාරණය බාහිරින් වෙද්දී, මේ පැත්තෙන් ආධ්‍යාත්මික වශයෙන් විය යුතුමයි. මොකද යෝනිසෝ මනස සද්ධර්ම ශ්‍රවණයත් එක යෝනිසෝ මනසිකාරය මගේ පැත්තෙන් විය යුතුයි. එහෙනම් බාහිරෙන් නිර්වද්‍ය වූ පැහැදිලි සුපැහැදිලිවම ඊතර වෙන දහමක් ඇහෙන්නත් ඕන. ඒ ඇහිච්ච පමණින් මේ මගේ පැත්තෙන් විචක්ෂණීය වීමක් වෙන්නේ නැත්නම්, යෝනිසෝ මනසිකාරය වීමක් වෙන්නේ නැත්නම් ධර්මානුදර ප්‍රතිපදාවක් ආධ්‍යාත්මික පැත්තෙන් වෙන්නේ නැහැ, ඊතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ධර්ම ස්වභාවයක් ඇහුනම ඒක විචක්ෂණය කරන්න, ක්ලේශයන් ඉක්මවන්න, ආශ්‍රයයන් මැඩගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඒකට ලොකු හැකියාවක් ඕන. ඕනේකට ගොඩක් ලොකු හැකියාවක් තියෙනවා. අරහෙන් එහුණු පමණින් හරියන්නේ මේ ලොකු හැකියාවක් තියෙනවා. ලොකුවට ප්‍රතිපදාවක් පුරන්න අවශ්‍යයි. සිහියක් පිහිටවන්න අවශ්‍යයි. මොකද උමනනේ සිහියක් පිහිටවන්න අවශ්‍යයි. ඒ වගේම සමාධියක් ඇති වෙන්න අවශ්‍යයි. ඒ සියල්ලක්ම ඇති වෙච්ච තැනදී තමයි පුළුවන්කමක් ලැබෙන්නේ මේ විදිහට ප්‍රතිපදා ඉක්මන. දැන් මේක මෙහෙම පුංචි දෙයක්, හරි සරල දෙයක්. හරි පුංචි නම් සරලයි නම් කො ඉතර වෙන්න ඕනනේ අපි කරන විදිහට. එහෙනම් අපිට ඊතර වීමක් සිද්ධ වෙන්නේ නැත්නම් අන්න අර හැකියාව කරණීය සූත්‍රයේ පැහැදෙන සක්කෝ අන සක්කෝ කියලා පටන් ගන්න. සක්්‍යතාවය, හැකියාව, දක්ෂතාවය කියන දේ මුලින්ම සඳහන් කරලා තියෙනවා නිවන් මාගේ ගමන් කරන කෙනාට. අන්නේ සුදක්ෂතාවය, ඒ හැකියාව, පරිපූර්ණ කෞශලතාවය, පුළුවන්කම, පුළුවන්කාරකම, ඊතර වීමට අදාළව අවශ්‍ය වන ගුණාංග උපද්දවා ගැනීම හැකියාව කියන දේ. මේ විදිහට ප්‍රතිපදාවේ හික්මෙන් මේ සියල්ල ඇති වෙච්ච තැන තමයි පුළුවන්කමක් ලැබෙන්නේ මේ විදිහට ප්‍රතිපදාවේ හික්මෙන්න කියලා සඳහන් කරනවා. ඉමස්සකෝ මාළුන්ගේ පුතුමයා සංකිටේන වාසිතස්ස එවන් විතරිනත්තෝ දට්ටබ්බෝති. ඕක තමයි මම කෙටියෙන් කියපු කාරණාවේ විස්තර වශයෙන් දැනගන්නේ ඔහොම තමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඉතින් මාළිපුත්‍ර සාමින් වහන්සේ සතුටින් පිළි අරගෙන වන්දනා කරලා පිටත් වෙනවා. අන්න මාළිපුත්‍ර සාමින් වහන්සේ පිටත් වුණා කියලා කියනවා. අතකෝ ආයස්මා මාළුන්ගේ පුතෝ ඒකෝ වූපකට්ටෝ. දැන් අහලා දැන් සත්‍ය ඥානෙන් යුක්ත පමණින් ප්‍රාමාණික නැහැ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලා තුනක් තියෙනවනේ. සත්‍ය ඇහුණු පමණින් කෘත්‍යකුත් තියෙනවා. අතකෝ ආයස්මා මාළුන්ගේ පුතෝ ඒකෝ වූපකට්ටෝ අප්‍රමත්තෝ ආතාපි පහතෝ විහෙරන්තෝ න චිරස්සේව යස්සක්කාය කුල පුත්තෝ සම්මදේ වගාරස්මා අනගාරයන් පබ්බජාන්ති තදනුත්තරම් බ්‍රහ්මචරිය පරියෝසානං දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාස. අතකෝ ආයස්ම මාළි විත්වා ආයුෂ්මත් මාළුක පුත් සාමිනස් ඒකෝ. ඒකෝ කියන්නේ ඒකෝ කියන්නේ තනි වුණා කියන්නේ. ඌපකට්ටෝ කියන්නේ හුදකලා වුණා කියන්නේ. අප්‍රමාදෝ අප්‍රමාදී වුණා කියන්නේ. ආතාපි කෙලස්තාවන වැර ඇතුව පහිතත්තෝ කියලා කියන්නේ මුළු ජීවිතේම දහමට පුද කරලා තමන් කියන කාරණාව අතහැරලා විහරන්තෝ වාසය කරද්දී නෑචිරස්සේව නොබෝ කලකින් බොහෝ පුංචි කාලෙකින් යස්සත්තාය යම් කිසි අර්ථයකින් කුලපුත්තෝ කුලපුත්තෙක් සම්මදේව මනාව අගාරස්මානකාරියෙන් පබජන්ති. මේ කියන්නේ මෙන්න මේ විදිහට හුදකලා මෙන්න මේ විදිහට හුදකලා වෙච්ච භික්ෂුව යම් කිසි කුලපුත්‍රයෙන් මැනවීම ගිහිගේ අතෑරලා පබ්බජන්ති පැවිදි වුණාද තදර උත්තරං තන් අනුත්තරං ඒ උත්තරීතර බ්‍රහ්මචර්ය පරියෝසනං උතුම් බ්‍රහ්ම කියන්නේ උතුම් චරි කියන්නේ හැසිරීමේ පරියෝසනං කෙලවර උතුම් හැසිරීමේ කෙලවර දිත්තේව ධම්මේ දිත්ත ඒව ධම්මේ දිතු දෙහෙමියේම දක්නා ස්වභාවයේදීම සයන් අවිඤ්ඤා සච්චිකත්ව තමාම නුවණින් සාක්ෂාත් කරගෙන උපසම්පජ්ජ විහාසේ සාක්ෂාත් කරගෙන එළඹිලා වාසය කළා කියලා මේ මාණික පුත් ස්වාමීන් වහන්සේ හුදකලා වෙලා අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය යුක්ත වාසය කරද්දී බොහෝම කෙටි කාලයකින් කුල පුත්‍රයෙක් ගිහි ගෙයින් එක් විනා පැවිදි වෙන්නේ යම් කාරණාවකටද ඒ උත්තම චර්යාවේ අර්ථය සාක්ෂාත් කරගන්නට යෙදෙනවා උපදවාගෙන වාසය කරනවා කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියන් කතකරණියන් ආපරන් ඉත්තත්තා යති අබ්බඤ්ඤාසේ අඤ්ඤතරෝච පනායස්මා මානුකූත්තෝ අරහතං අරහතං අහෝසිතී රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට බලන්න මේ කෙටි දේශනාවක් කළේ දැන් මේ රහත මේ ස්වාමීන් වහන්සේ රහත් වෙනවා නේද? බොහොම පුංචි කාලයකදී කෙටි දේශනාව කරපු තැනදී මාළික පුත්‍ර භික්ෂුවට තේරිච්ච ටික තමයි රූපන් දිස්වා සති මුට්ටා කියන ගාථා ටිකින් ඉදිරිපත් කරන්නට යෙදුනේ. අනේ සාරි මේ මාළික පුත්‍ර සාහිණහසට තේරිච්ච ටික තමයි රූපන් දිස්වා කියන ගාථා ටිකින් ඉදිරිපත් කරන්න යෙදුනේ. දිත්තේ දිත්තමත්තං කියන කාරණාවේ හික්මන විදිය. සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං හික්මන විදිය පැහැදිලි කරා. ඒක හේතු ගන්නවා නිස්මතු කරලා පෙන්වනවා යමක් භාවත්වයක් ලැබෙන්නේ දැකපු දකින්න ඕන කියන මේ කාරණා එක්ක ඕන යම් කිසි භවක් ලැබෙන්නේ දැකපු දකින්න දැන් කාල තුනක් කියන දැකපු කියන්නේ අතීතේ දකින්න කියන්නේ වර්තමානයේ දකින්න ඕන කියලා කියන්නේ මත්තේ අනාගතේ ඒත් යම් කිසි භවක් කියන එකක් ලැබෙන්නේ දැකපු දකින්න ඕන කියන මේ කාරණා එක්ක හැබැයි දැකපු නැති දැන් දකින්නෙත් නැති දැකීමක් සිදු නොවෙච්ච දකින්න ඕනෙකමක් සිදු වෙන්නේ නැහැ කියන කතාව තුළින් අර කාලත්‍රයේ ඉක්මවීමත් කතා වෙනවා තුන් කාලය ඉක්ම වෙනවා. එතකොට ඒ විදිහට සිදු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ ගොරෝසු විදිහට ලෝකයේ යම් ගෝචරත්වයක් එහෙම සිදු වෙන්නේ දෙන යම් ගොරෝසු විදිහට යම් ගෝචරත්වයක්. ඔන්න දැන් ගෝචරත්වය කියන්නේ ඇහැට රූපයක් කනට ශබ්දයක් නාසයට ගන්ධයක් දිවට රසයක් කයට පහසක් මනසට අරමුණක් ගෝචර වීමක් එතකොට තමයි ඊතර වෙන පුළුවන්කම ලැබෙන්නේ ඒක චක්ෂණය කිරීම තුළ. එතකොට එතනින් අදට අදාළ වෙච්ච මේ ලිපිය හමාර වෙනවා. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ ඔස්සේ කතා බහ කරන්න ඒ කියපු කාරණාත් එක්ක අපි සාකච්ඡාවක් විදියට පවත්වාගෙන යමු.
ස්වාමීන් වහන්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ පෙන්නනවා දැන් මෙතන ඉස්සල්ලාම මේ දැන් ධර්මය දැන් අපි අහලා තියෙනවා බුදුන් කාලේ ධර්මයේ අහනකොටම කොටසක් අවබෝධ වෙලා එදා ඒ මොහොතෙම මේ උඩු යටිකුරුක විදිහට මට අවබෝධ වුණා කියලා ගිය කණ්ඩායමක් ගැන අපි අහලා තියෙනවා. ඒතකොට දැන් මෙතනදී සිදු වුණේ ඊට වැඩිය වෙනස් විදිහක්. ඒ කියන්නේ මේ ධර්මයේ අහනකොට පූර්ණ අවබෝධයක් ලැබුණ විදිහක් පෙන්නුම් කරන්නේ නැහැ.
ස්වයින් වට ඔය වගේ මයික් එක මියුට් කරනවා
කියන ශබ්දය ඇහෙන්නේ නැත්ද මහත්මයා? ඔව්. දැන් මෙතෙන්දී ස්වාමීන් වහන්සේ මම කියන්නේ ගියේ දැන් සමහර අවස්ථාවලදී බුදුහාමුදුරු ඉදිරියේම අහනකොටම ධර්මය අවබෝධ වෙච්ච කට්ටිය ඉඳලා තියෙනවා. ඒකලා ප්‍රකාශ කරලා තියෙනවා යටිකුරු කරපු දේ බුදුකුරා කරා වගේ මට අවබෝධ වුණා කියලා ඒ මොහොතේම. දැන් මෙතෙන්දී මේ මාළිංග පුත්තු ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡාවේදී මේ ස්වාමීන් වහන්සේට ධර්මය අවබෝධ යම් ප්‍රමාණයකට අවබෝධ වෙලා ඊට පස්සේ මේ වෙනම පැත්තකට ගිහිල්ලා යම් කාලයක් අරගෙන මේ අනුව කටයුතු කරගෙන යනකොට තමයි ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ. එතකොට අපිට පෙන්නුම් කරනවා දැන් බොහෝ දෙනෙකුට ධර්මයක් ඇහුවට නැවත ගිහිල්ලා හිතන්නේ කොහොමද කියලාවත් දන්නේ නැති නිසා ඒ ගැන මෙනෙහි කරලා කියලා ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේ පළවෙනියටම මේ ධර්මය අහනකොට මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන විදිහට අහන්නේ. ඒ කියන්නේ මේ දර්ශනය දැක ගන්න විදිහට ධර්මයේ අසන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ.
දර්ශනය ඇතිවන විදිහට ධර්මය අහන්නේ කොහොමද කියලා තමයි ඔබතුම අහපු ප්‍රශ්නේ නේද? එහෙම නේද?
ඔව් ප්‍රශ්නේ නිවැරදි කරලා ගන්න තවදුරටත් සර්ණාන්ත ඒක අඩු පාඩුවක් තියෙනවනේ.
හොඳයි. අන්න මේ ඒක හරියට වටින ප්‍රශ්නයක්. දර්ශනයේ ඉස්මතු වෙන විදිහට ධර්මය අහන්නේ කොහොමද කියන කාරණයට ඔය අංගුත්තර නිකායේ චක්කනිපාතේ තියෙන සූත්‍රයක් සුසුසති කියන සූත්‍රයක්. අන්නේ ඔබතුමා ධර්මය අහන් දර්ශනය ඉස්මතු වෙන්න කොහොමද ධර්මය අහන්නේ කියන ප්‍රශ්නේ තමයි මේ ඉස්මතු කරේ. මම මේ සූත්‍රයත් පාදක කරගෙන උත්තරයක් දෙන්න උත්සාහ දරන්නම්. අපිට අදහස් එකතු කරගන්න පුළුවන්. දැන් මේ සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය මම හිතනවා පේනවා ඇති කියලා. සූත්‍රේ නම සුසුසති සූත්‍රය. සුසුසති කියන සූත්‍රයක්. ඒ සූත්‍රයේ ශ්‍රාවති නිදානයක් තියෙන. මම සූත්‍රයේ ඔස්සේම පැහැදිලි කරන්නම්. චෙහි භික්කවේ ධම්මේ සමන්නාගතෝ සුනන්තෝපි සද්ධම්මං අබ්බබ්බෝ නියාමං ඔක්කමිතුම් කුසලේසු ධම්මේසු සම්මත්තං සතමේහි චහි. ඒ කියන්නේ චහි භික්කවේ ධම්මේහි සමන්නාගත භික්කවේ මහණෙනි භාග්‍යතුන් වහන්සේ භික්ෂු මහණෙනි කියලා භික්ෂුන් වහන්සේට ආමතර චහි ධම්මේහි සමන්නාගතෝ ධර්මතා හයකින් ස්වභාවයන් හයකින් සමන්නාගතෝ ඔන්න කරුණු හයකින් යුක්තයි නම් සුනන්තෝපි සද්ධම්මං සුනන්තෝපි සද්ධම්මං ධර්මයේ ශ්‍රවණය කළත් මේ අහන් මේ කියන්නේ අධර්මය නෙවෙයි සද්ධර්මයමයි. ඔන්න කාට මහණෙනි කාට හරි මෙන්න මේ ධර්මතා හයෙන් යුක්තයි නම් සද්ධර්මයම වුණත් අහන්නේ බාහිරින් ඇහෙන මොනවද සද්ධර්මයමයි. අබබ්බෝ නියමං ඔක්කමිතුම් කුසලේසු ධම්මේසු සම්මත්තං අබම්බෝ අබහුවයයි කියලා කියන වෙන්නේ නැහැ කියලා කියනවා. නියාමං ඔක්කමිතුන් නියාමං ඔක්කමිතුන් කියලා කියන්නේ මාර්ගයට බැස ගැනීමක්. අන්න දැන් ඇහෙන්නේ ධර්මයමයි. හැබැයි සද්ධර්මයම ඇහුණත් බාහිරින් ශ්‍රී සද්ධර්මයම තමයි ඇහෙන්නේ. ඊතර වෙන දහමක්මයි ඇහෙන්නේ. හැබැයි මේ පැත්තේ කියන්නේ මගේ පැත්ත අහන කෙනාගේ පැත්තේ ආනයාට එයාගේ පැත්තේ මෙන්නේ ධර්මතා හයක් නිසා කරුණු හයක් සබබ්බෝ නියාමං ඔක්කමිතු නියාමං කියලා කියන්නේ මාර්ගයට බැස ගන්න විදියක් නැහැ. කුසලේසු ධම්මේසු සම්මත්තං සම්්‍යක්ක කියන්නේ නිර්වද්‍ය කුසල ධර්මයන්හි බැස ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. කතමේ හිතෙහි මොකද්ද කියලා අහනවා. අන්නේ කරුණු හය තථාගත පවේදිතේ ධම්ම විනේ දේශීයමානේ න සුසුසති. අන්න තථාගත පවේදිතේ ධම්ම විනේ දේශීයමානේ. දැන් මේ ධර්මයේ දේශනා කරන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. තථාගත පවේදිතේ තථාගතයන් වහන්සේ ප්‍රවේදිතේ දේශනා කරනද ධම්ම විනය දේශයමානේ. දැන් බුදුරජාණන් වෙන ශාස්ත්‍රවරුගේ දේශනා නෙවෙයි, බුදුරජාණන් වහන්සේම දේශනා කරපු ධර්ම විනයක් දේශයමානේ දේශනා කරද්දි. න සුසුසති අහන්නේ නෑ. සුසුසති කියන වචන තේරුම මොකද? සුසුසති කියන්නේ අහන්නේ නෑ කියලා කියනවා. න සුසුසති අස ඇසීමක් වෙන්නේ නෑ. ඇයි ඒ කියන්නේ බාහිරින් ධර්ම විනය ඇහෙනවා, ධර්මතාවයේ ඉගැන්වීම හොඳට ඇහෙනවා. නමුත් එයා අහන්නේ නෑ. ඇයි අහන්නේ නැත්තේ? අහන්නේ නැති වෙන්න හේතුව තමයි බාහිරෙන් කියන දේම මේ පැත්තෙන් අහන්නේ. ඇයි අහන්නේ නැත්තේ? කියන දේ නෙවෙයි, දැන් කියන්නේ එකක්, අහන්නේ තමන්ගේ මොනවා හරි එකතු කරගෙන. අන්න කලින් අහපු මොනවා හරි එක ඒ ඇහෙන කාරණේත් එක්ක අපි විතර්ක කරන පටන් ගන්නවා. දැන් පැහැදිලි කරන පරියාය මොකක් හරි ක්‍රම, දැන් බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රම භාවිත කරනවා. හැබැයි එයා මොකද්ද කරන්නේ? එයා කරන දේ තමයි තමන් මීට කලින් මොනවා හරි ඇහුවනම් අහලා තිබුණනම් ඒක මේ කියන්නේ මේක තමයි, මේ කියන්නේ මේක තමයි. දැන් අර රටාවට මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරන රටාව වෙනුවට තවන් කලින් දන්න කියන දැනුමක් ආදේශ කරගන්නවා. එහෙම කරපු ගමම්ම කියන දේ හෙන්නේ නැහැ. අන්න එතන නීවරණ ක්‍රියාත්මකයි. අපි හිතන්නේ මේ රළුවට නෙවෙයි, ධර්මයක් ඇහැදී වුණත් නීවරණ ක්‍රියාත්මක වෙනවා. මොකද කාමච්ඡන්ද, මං කැමති එකක් එක ඉන්නවා. දැන් ධර්මයේ ඇහෙද්දී මං කැමති එකක් එක කැමැත්තෙන් ඉන්නවා. අන්න දැන් විසිරිලා, දැන් මේ හිත මුදු කර්මන්නේ වෙලා නැහැ. ශාන්ත ඔදවැඩුණු සිතක් බවට පත් වෙන්නේ නැහැ ධර්මයක් අහන්න. ඇයි? මං කැමති දේවල් නේ හිතන්නේ. ඇයි මං දන දේවල් නේ ගලපන්නේ? අන්න ඇහෙන්නේ නැහැ. දැන් කියන පරියාය ඇහෙන්නේ නැහැ. වෙන එකක් මං දන්න එකක්. කාමච්ඡන්ද ව්‍යාපාද. ඒකයි මේ දැන් ගැටෙනවා කියලා කියන්නේ, ගහ ගන්නවා බැන ගන්නවා කියන එක නෙවෙයි. ඇයි ඉතින් ඇහෙන එක භාග්‍යවතුන් වහන්සේම ධර්මයේ දේශනා කරද්දී මෙහි මං හිතන එකත් එක බලලා ඒකයි මේකයි ගැළපෙන්නේ නැහැ. හරිනේ ඔන්න ගැටෙනවා. ව්‍යාපාද ව්‍යාපාද මිටදි ගන්න පාර රළු විදියට ගහ ගන්නවා බැන ගන්නවා වගේ අර රණ්ඩු සරවල් වීමක් නෙවෙයි, යම් ගැටීමක් නොගැලපීමක් ඉස්මතු වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? අර කලින් කියපු කාරණාත් එක්ක දැන් අපි හිතමු, දැන් මේක දිත්තේ දිත්තේ මත්තම් භවිෂ්‍යතිය කියලා ධර්මතාවයම කියන වෙලා තියෙනවා. ඒකත් එක්ක ඊළඟට විස්තර කරන කෙනෙක්ගේ සිද්ධියක් එකන සෝ රාජ්‍යති රූපේසෝ රූපන් දිස්සා පතිසතෝ. අන්න කෙනෙක්ට සිද්ධියක් අලලා විරත් චිත්තෝ වේදේති ඔය විදිහට, ওই සාරත් චිත්තෝ වේදේති තං චාන්ජෝසය තිතේ ඔය විදිහට ඒ කියලා දෙන පරයය වෙනස්. ඔන්න පරයය දෙක පටලව ගන්න. දැන් විසිරෙන්න පටන් ගන්නවා. ඊළඟට විචිකිච්ඡා සැක උපදිනවා. අන්න නීවරණ සහගත වෙනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේම තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ දේ ධර්මයේ බුද්ධ වචනයම ඇහුණත් න සුසුසති අහන්නේ නැහැ, ඇහින්නේ නැහැ කියලා කියනවා. මං අර දවසක් උන්චි උපමාවක් කිව්වා මතක ඇති, මං ඒක පුනරුච්චාරණයක් නැවත කියීමක් කියන. දැන් අපි තුමු සීතර දිය ධාරාවක් ගලාගෙන පිවිතුරු පවිත්‍ර නිර්මල ඒ වතුර හරි පිරිසිදු. හැබැයි මම අරන් යන භාජනේ අනුව තමයි ඒක පිරෙන්නේ. සමහර වෙනකොට මං ගෙනියන භාජනේ පුංචි කුප්පියක් වගේ එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ කටත් පොඩි, ඉඩත් පොඩි, කොහොම පොඩ්ඩයි අල්ලන්නේ. අර ගොඩාක් විශාල ධාරිතාවක ජල ධාරිතාවක් ගලාගෙන බොහොම පොඩ්ඩයි. සමහර වෙලාවට මම කලයක් වගේ එකක් කරන් යන්නේ. ඒකට ඒව ටිකක් වැඩියෙන් පිරෙනවා. සමහර වෙලාවට ලොකු බැරල් එකක් වගේ වෙනකොට ලොකුවට පිරෙනවා. සමහර වෙලාවට සමහර භාජන තියෙන ලොකුවට පිරෙනවා. හැබැයි යට පතුල නෑ. අඩිය ගිහිල්ලා. දෑවට වැඩන්නේ දාන ඔක්කෝම යනවා. සමහර වෙලාවට මොකද්ද වෙන්නේ? තමන්ගෙන යන භාජනයේ පිරිසිදු නිර්මල ජලය වැగిරෙන්නේ. දියන්නකින් කියලා හිතමු. හැබැයි මම ගෙනින භාජනයේ යට මණ්ඩි තියෙනවා, මඩ තියෙනවා. ආන වතුර දෑවට පස්සේ ආලක කැල තිරම් කවලන් වෙලා. ඇයි මගේ මගේ තියෙන දේවලුත් කවලන් වෙලානේ. ඉතින් ඊට පස්සේ දුගඳයි. පරිහරණය කරන්න බෑ. පානීය බොන්න සුදුසු නෑ. ආන්නේ වගේ අපි ධර්මයක් අහද්දීන සුසුසි ඇහෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයක්ම තමයි. හැබැයි ඒ වුණත් මගේ පැත්තෙන් මොනවා හරි කවලංගලා එක්කාසෙනම් වෙලා මිශ්‍ර වෙලා. නසෝතං ඕදහන්ති කියන්නේ කන පහදවගන්නේ නැහැ. ඇයි? විතර්ක ඉස්සරහට ඇවිල්ලානේ. කන පහදවගන්නේ නැහැ. කන. ඒකට කන පහදනවා කියන එකින්ම පැහැදිලි වෙන කාරණයක් තමයි හොඳ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒකට අවධානය යොමු වෙන්නේ නැහැ මගේ දේවල් එක්කාසු කරද්දී. කන පහදවගන්න. ගියන්නේ නැහැ එයා. නසෝතං ඕදති. න අඤ්ඤා චිත්තං උපට්ඨපේති. අවබෝධ කරගන්න ඕන කියන හිත පිහිටවන්නේ නැහැ. අනත්තං ගන්නාති. ගන්නේ මොකද්ද? අනර්ථය. අනත්තං ගන්නාති. දැන් තථාගත වචනේ ඉස්පිල්ලක් පාපිල්ලක් අනර්ථ දේවල් කියලාද? නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනර්ථ නැහැ. හැබැයි මං මගේ පැත්තෙන් තමයි මං අනර්ථය ගන්නෙ. මගේ පැති බුද්ධ වචනේ එකතු කරන්නවත් අඩු කරන්නවත් වෙනස් කරන්නවත් මුණවත් නැහැ. අනත්තං ගන්නාති කියන්නේ අනර්ථය ගන්නෙ මමයි. ඒ මගේ මං දන්න දේවල් එක්කාසු කරන කියන රටාවට මම අහන්නේ නැහැ. අනත්තං ගන්නාති. අත්තං රින්චති අර්ථය රින්චති. අර්ථය ගන්නවා. අර්ථය රින්චති කියලා කියනවා බහැර වෙනවා. අර්ථය බහැර වෙන්නේ ඇයි? තමන්ගේ ක්‍රමයේ භාවිත වෙන්නේ නැහැ. තමන්ගේ මොනවා හරි එක්කාසු වෙන නිසා. අනුලෝමිකාය කන්තිය සමන්නාගතෝ අනනුලෝමිකා සමයනමට අනනුලෝමිකාය කන්තිය සමන්නාගතෝ හොති. නෑ අනුලෝමිකා කන්තිය ඉවසි, ඒ කියන්නේ මාර්ගයට අදාළ ඉවසීමට අදාළ වෙන්නේ නෑ කියලා කියන. ඔන්න එතකොට මොකද්ද වෙන්නේ? අපිට ධර්මයේ මාර්ගයකට යමු වෙන්නේ නෑ. සරත් මහත්මයා එතකොට කියනවා ඉමේහිකෝ බික්කවෙච්චහි ධර්මෙහි සමන්නාගතෝ සුනන්තෝපි සද්ධම්මං අබබ්බෝ නියමං ඔක්කොම ඉතුම් කුසලේසු ධම්මේසු සම්මත්තං. මෙන්න මේ ධර්මතා හයෙන් යුක්ත වුණාට පස්සේ ධර්මයක් ඇහුණත් එයාට මාර්ගයට බැස ගන්න යමු වෙන්න බෑ කියලා කියනවා. හැබැයි ඔන්න දර්ශනයේ සුවිසුද්ධ වෙන්න ධර්මයක් ඇහෙන්න ඕන, අහන්න ඕන මෙන්න මේ විදිහට කියලා කියනවා. කොහොමද? චෛවික්කවේ ධම්මේහි සමන්නාගත සුනන්තෝපි සද්දම බබ්බෝ නියමං ඔක්කමිතං කුසලේසු ධම්මේසු සම්මත්තං කතමේහි චෛ. ඔන්න මහණෙනි ධර්මතා හයකින් යුක්ත වුණාට පස්සේ මෙන්න මේ හය තියෙනවා නම් සුනන්තෝපි සද්ධර්ම සද්ධර්මයේ මෙහෙද්දී අන්න මාර්ගයට බැස ගන්නවා කියලා කියනවා. මොකද්ද? තථාගතප්පවේදිතේ ධම්ම විනේ දේශීයමානේ සුසුසති. තථාගතයන් වහන්සේ, හැබැයි මේ තථාගතයන් වහන්සේ නොදිසූ ධර්මෙ වෙන්න බෑ. තථාගතයන් වහන්සේම ප්‍රවේදිතෝ දේශනා කළ ධර්ම විනයම දේශීයමානේ දේශනා කරද්දි ඇහෙද්දි දේශනා කර සුසුසති අහනවා. අන්න තමන්ගේ දේවල් මොනවත් එක්කාසු කරන්න නැතුව අට්ටිකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියලා අපි අහලා තියෙනවා. අට්ටිකත්තා ඒකටම අවධානය මානසිකත්වා ඒකටම මානසිකාරය යොමු කරලා අට්ටිකත්වා මානස සබ්බ චේතසෝ සමන්නාහරිත්වා මුළු හිතම ඒකටම යොදවලා වෙන මොනවත් නැහැ. දශමයක් අද්ද නැහැ මගේ පැත්තේ දේවල්. ඕහිතසෝතෝ ධම්මං සුනාතේ යොමු කළ කණින් බනහන්න කියලා අපි අහලා තියෙන නේද? සුසුසති අහන සෝතං ඕදහතේ කන පහදවනවා. විතර්ක උඩින් තියාගන්නේ දැනුම උඩින් තියන්නේ අහනවා. ඇහිීමට ලොකු තැනක් දෙනවා. ඇහුවත් ඇහෙන්නේ නැහැ මගේ දේවල් එක්කාසු කරපු තැන. අඤ්ඤා චිත්තං උපට්ඨපේති අවබෝධයේ පිණිසමයි සිත උපට්ඨපේති යොමු කරන. අත්තං ගන්නාති අර්ථය ගන්නවා. ඒ ක්‍රමයක් නම් කියලා දෙන ඒ ක්‍රමයේ අර්ථය ගන්නවා. අනත්තං රිඤ්ඤති අනර්ථය බැහැර කරනවා. මගේ පැත්තේ අනර්ථය බැහැර කරනවා මං දරාගෙන ඉන්න මතවාද. අනුලෝමිකාය කන්තිය සමන්නාගතෝ. ඊට පස්සේ ඒ ඉවසීමට ලක් වෙනවා. මාර්ගයට අදාළ ඉවසීම සමන්නාගතයි කියනවා. ඉමේහි කෝබික වෙච්චෙහි ධම්මෙහි සමන්නාගතෝ සුමන්තෝපි සද්දම්ම බබ්බෝ නියම ඔක්කොම තුන් කුසලේසු ධම්මේසු සම්මත්තා. ඊට පස්සේ පැහැදිලි කරනවා මෙන්න මේ කාරණාවන්ගෙන් යුක්ත වුණාට පස්සේ මාර්ගයට යමු වෙන පුළුවන් කියන පැහැදිලි කරනවා. මේ දැක්මක භාවිතයක් උදෙසා දැක්ම දර්ශන සුවිසුද්ධියත් ඒ වගේම සුවිසු දැක්මක භාවිතයේ පිණිසත් මගක් භාවිත වීම පිණිසත් සද්ධර්ම ශ්‍රවණයේක වටිනාකම ඒ සද්ධර්මය ඇහින්නත් නොඇහින්නත් සද්ධර්මයේම ඇහෙන්නේ නැති නිසා තමයි එක්ක සද්ධර්මයේ පැත්තෙන් ඇහෙන්නේ නැහැ. එහෙම නැත්නම් සද්ධර්මයේ දේශනා කරත් මගේ පැත්තේ මොනවා හරි එක්කාස වෙච්ච තැන ඇහෙන්නේ නැහැ. ඔන්නෝ හේතු නිසා අපිට අර සරත් මහත්මයා අහපු ප්‍රශ්නයත් එක්ක කතා කරවුතින් අපිට දර්ශන සුවිසුද්ධිය වේවා දැක්මක භාවිතය වේවා එය මග හිතල යන්න පුළුවන්කම ලැබෙනවා. තිරුවන් සරණයි.
ඔව් ගරු ස්වාමීන් වහන්සේ තවදුරටත් ධර්මයේ අවබෝධයෙන්මදී දැන් අපි හිතමු තොටිල්ලක ඉන්න අවුරුදු 3 ළමයෙකුටත් මේක ඇහෙනවා. ඒ වගේම තවත් ඉන්නවා මේ ධර්මයේ හැබැයි තේරෙන්නේ නැති වයසේ ළමයි මෙතන ඉන්න අතිවිශාල ප්‍රමාණයක්. ඒගොල්ලන්ටත් මේක ඇහෙනවා. ඒ වගේම දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි කියන ස්වාමීන් වහන්සේ කියනකොට මේ එතකොට මේ භාෂාව තේරෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඒකට ඒගොල්ලන්ටත් මේකෙන් යම් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඒ වගේම මේක ඇහෙනවා ඇහුන්ට දැන් අපි කියන මගේ පැත්තෙන් එකතු නැතුව අහන්න ඕනේ. නමුත් මගේ පැත්තෙනුත් මේක බාර ගන්න ප්‍රමාණයේ ඒකට අදාළ යම් දෙයක් තිබ්බේ නැත්නම් ඒ එවැනි පුද්ගලයාටත් මේක අවබෝධ කරගන්න බැරි වෙන්නේ ස්වාමීනි.
මගේ පැත්තේ ඔව් මාත්මේක හරි ඒක එහෙමම තමයි. මගේ පැත්තේ බාර ගැනීමේ හැකියාව කියන්නේ කියනම දේ කියන විදියටම බාර ගැනීමේ හැකියාව නැත්තම් ඒක හැකියාවක්නේ. කියන්නේ මගේ දේවල් එක්කාසු කරන්නේ නැතුව කියනම දේටම අනුගත වීමත් ලොකු හැකියාවක්. අනේ ඒ බාර ගැනීම දැන් මම මෙන්න මෙහෙම මේ උපමාවක් කියන්නම්කෝ. දැන් මේ මෙහෙම හිතමු පහන් දෙකක් තියෙනවා කියලා කියමු. උපමාවක් මේක. ඔන්න එක පහනක් දැල් වෙනවා. හොඳට දැල් වෙන පහනක් තියෙනවා. හැබැයි අනිත් පහන දැල් වෙන තා පහනක් තියෙනවා. ඒ පහන දැල් වෙන්න නම් ඒක නොදැල් වෙච්ච එක දැල් වෙන්න නම් ඒකට තෙල් තියෙන්න ඕන. තිරයක් තියෙන්න ඕන. ඊට පස්සේ ඔන්න ওই සුදුසුකම් ටික තියෙන්න ඕන. ජ්වලන උෂ්ණත්වයක් උත්පාදනය වෙන්න ඕන. නේද? ඒක දැල්වීම සඳහා උෂ්ණත්වයක් උත්පාදනය වෙන්න ඕන. හරි. අපි හිතමු අර මුල් පහන පළවෙනි පහන කියන්නේ මේ දැල් වෙන පහන කියලා කියමු උපමාවට. දැල් වෙන පහන ලං කරද්දී තිරයක් තිබුණේ නැත්තම් දැල්වන්න බෑනේ. අපි හිතමු තිරයක් තියෙනවා තෙල් නෑ. තෙල් නැත්තම් දැල්වන්න පුළුවන්. දැල්වේ පිච්චිලා දැල්වෙනවනේ පහන දැල්වෙනවා. ඒක පිච්චිලා නේ යන්නේ. එහෙම වෙන්නේ නෑ. අපි හිතමු තෙල් කාන්දු වෙලා ගිහිල්ලා. ඒත් බෑ. අපි හිතමු තිරේ තෙමිලා. ඒත් බෑනේ. අන්න ඒ කියන්නේ දැන් මේ දෙවෙනි පහනට එයාට තනියෙන් මේක කරගන්න බෑ. අපි හිතමු තෙලුත් තියෙනවා. තෙල් කාන්දු වෙලත් නැහැ. පොල් තෙලුත් තියෙනවා. තිරෙත් තියෙනවා. තිරෙත් දැල්වීමට අවශ්‍ය මේ අවශ්‍ය සුදුසුකම් ටික ඔක්කොම තියෙනවා. එයාට එයාවම දැල්ලා ගන්න බෑ. දැල්වා ගන්න බෑ. පහනටම පහනම දැල්වා ගන්න බෑ. එහෙමනම් පහනට පහනම දැල්වා ගන්න බෑ. අන්න එහෙනම් අරයාගේ උදව් උපකාර ඕනේ. එහෙමයි කියලා පළවෙනි පහනෙන් දෙවෙනි පහනට මොනවා හරි දෙනවත් නෙමෙයි. අන්න දෙපැත්තෙම දැල්වීමේ උෂ්ණත්වය අපි කියන අර විද්‍ය පාඩම් අපි ඉස්කෝලේ ඉගෙන ගන්න ජ්වලන උෂ්ණත්වය කියලා එක. ජ්වලන කියන්නේ දැල්වීම සඳහා අවශ්‍ය වෙන උෂ්ණත්වය උත්පාදනය කිරීමක් වෙනවා. අන්න අර දැන් අර පළවෙනි පහනෙන් තෙල් ටිකක් මේකට දෙනවනේ. පළවෙනි පහන තිරෙන් ටිකක් දෙනවනේ. ගින්දර ටිකක් මේකට දෙනවනේ. මේ උෂ්ණත්වය යාටම උත්පාදනය කරලා දෙනවා. එයාගේ පැත්තටම. හැබැයි ඒක පළවෙනි පහණේ සමීපත්වයෙන් තමයි සිද්ධ වුනේ. අන්න ඒ වගේ සරත් මහත්මයා කියපු කාරණේ හරි බාර ගැනීමේ හැකියාවක් එයාට තියෙන්න ඕන. බාර ගැනීමේ හැකියාවක් හැකියාවක් නැත්නම්, කියන්නේ සුදුසුත්වයක් සුදුසුකමක් නැත්නම් එයාට දැල්වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ උපමාව ඇසුරින් අපි වටහා ගන්න. තිරුවන් සරණයි.
එතකොට ගරු ස්වාමීන් වහන්සේ ඒ විදිහට අසාගත් දේ දැන් ඒ අසාගත් මොහොතෙම අවබෝධ වෙච්ච භාවයක් මේ සූත්‍රයෙන් පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ මේ අසාගත් දේ නැවත ගිහිල්ලා මේ දිගින් දිගට මෙනෙහි කරලා තියෙනවා. ඒ මෙනෙහි කරනකොට අර උදළු මිට ගෙවෙනකන් නැත්තම් බෑය ගෙවෙනකන් මේක අපිට උපමා තියෙනවා. ඒ වගේම අපිටම දැන් යම් කිසි කැලේ වගේ තැනක අපි පැලක් හදාගෙන ඒ පැලට නිතර නිතර යනකොට අර අඩිපාරක් හැදෙනවා. එනකොට තාත්තාවක් යම් කිසි කාලයක් කියනකොට ඒක පාඩම් වෙනවා. ඒ වගේම මෙන්න අවබෝධ කරගත් දර්ශනය අර නැවත නැවත මෙනෙහි කිරීම සඳහා කරනකොට ඒක හිතේ හිතේ කාබදිනවා පරිලක්ෂණේ. ඒක සොයන වාසිය කොහොමද පැහැදිලි කළ දෙන්නේ මේ මේ දැනගත්තදී හිතේ ධාරණය කරගන්න ඇති?
ඔව්, හිතේ ධාරණය කරගන්නවටත් වඩා අපේ මහත්මයා දැන් මේ දර්ශනයක් ඇති වුණානේ, දැක්මක් ඇති වුණානේ. මේ ඒ දැක්ම භාවිත වෙන්න ඕන. දැන් ඒ කියන්නේ ඒ භාවිත වීමක් සිද්ධ වෙන්න ඕනනේ. වටහා ගත්ත පමණින් දැන් සත්‍ය ඥානේ සහ කෘත්‍ය ඥානේ කියලත් අපි අහලා තියෙනවා. සත්‍ය කෘත්‍ය කියලත් නේද? අපි හිතමු මම අර වෙනද මේ ගන්න උපමාව ගන්නම්කෝ. අපිට දුරකථනයක් උත් තියෙනවා. ඒකට අපි ඩේටා දාලා තියෙනවා. මෙහි ඉඳලා කොළඹට යන්න කියලා අපි හිතමු කොහට හරි. ඒ අදාළ මේ දුරත් මේ අර අපේ අර ඇප් එකක් තියෙනවනේ, ඇප් එකේ ඔන් කරලා දීලා තියෙන්නේ. ඔක්කොම හරි ඇප් එකත් වැඩ කරනවා. දැන් අර මේ මැප් එකක් තියෙන සිටියම් තියෙන. හැබැයි මම ඒ ඔක්කොම හරි වුණාට දැන් මම යන්නේ නැහැ. යන්නේ නැත්තම් ඇප් එක ප්‍රයෝජනවත්. ඒක හරියටම හරි. කියන්නේ ඇප් එක උවමනාමයි. ඇප් එක අවශ්‍යයි. නෑ කියන්නේ නෑ. ඇප් දැන් අපිට නොදන්න පළාතකට යන්න නම් ඇප් එක නැත්තම් අපිට මග පෙන්නන්නත් කවුරුත් නැහැ කියලා හිත උවමාවේ ඇටියට. මේ ඔකෙන් තොරතුරු ටික ඔක්කොම හරි. පැහැදිලි. නිශ්චය කරගෙනත් ඉවරයි දැන්. හැබැයි ගමන් කිරීමකුත් තියෙනවා. අර භාවිතා බහුලී කතා කියලා කියන්නේ භාවිත කරන්න බොහෝ සෙයින් කරන්න ඕන. එතකොට ඒ ගමන් කිරීමක් කරන්න ඕන, භාවිතයක් කරන්න ඕන. දර්ශනය දැක්ම තිබූ පමණට මදි. ඒක භාවිත බහුලී කృత කිරීමක් කරන්න. අන්න එතකොට තමයි කෙලස් කෙවෙන්නේ. ඉතින් එහෙම කාරණේකුත් තියෙනවා. දැන් අපි මං අර වෙනද ගන්න උපමාවක් කියන්නම්කෝ. අර වෙනද දැන් කවුරු හරි කැස්සක් හැදිච්ච මිනිස්සෙක් ඉන්නවා. එයා කැස්සට ප්‍රතිකාර කරන දිගට හරහට තමන් දන්න අත්වෙදකම් අරක මීට ගොඩ වෙදකම් අර මේ බොනෝ තම්බල බොනෝ අර මේ හරියන්නේ නැහැ. අන්තිමට මොකද කරන්නේ? එයාට බැරිම තැන වෛද්‍යවරයෙක් ගාවට යන්න. වෛද්‍යවරයෙක් ගාවට ගියාට පස්සේ වෛද්‍යවරයා කියනවා ඔයාට කැස්සක් කියලා කිව්වට මෙතන ඔයාට තියෙන්නේ පිළිකාව, කැන්සර් එකක් තියෙනවා. දැන් මොකද කරන්නේ? මෙන්න මෙයාට වැටහීමක් එනවා. මොකද්ද වැටහීමක් එනවා? මට කැස්සක් කියලා මම මෙච්චර දවසක් එක එක ප්‍රතිකාරම කරා වුණාට මේ තියෙන්නේ කැන්සර් එකක්, පිළිකාවක්. දැන් මේකට මෙයාට වැටහීමක් තියෙනවනේ, අවබෝධයක් තියෙනවනේ. දැන් එයාට දැන් මේක කැස්සක් කියලා එක එක දේවල් කරන්න යන්නේ නැහැ. එයාට වැටහීමක් තියෙනවා. හැබැයි වැට පිළිකාවක් කියලා වැටහීමක් වුණාට දැන් පිළිකාව සුවයිද? දැන් පිළිකාව සුව නැහැ. එහෙනම් සුවපත් වීම පිණිසත් කෘත්‍යයක් කරන්න තියෙනවනේ. කරන දේකුත් තියෙනවා. මොකක්ද? දැන් මෙයා මට තියෙන්නේ කැස්සක් නෙමෙයි කැන්සර් එකක් කියලා දැනගත්තේ Tamanද? නෑ නෑ. ඒක වෛද්‍යවරයා කියලා දුන්නානේ. වෛද්‍යවරයා කියලා දුන්නා. එහෙම නැත්තම් එයා එක එක පුංචි පුංචි වේදකම් එක එක දේවල් කරයි. හැබැයි ඒක දැනගත්තේ අන්න වෛද්‍යවරයා කියන දෙයට එහිමම ශ්‍රද්ධාවෙන් අදහන්න පටන් ගත්ත පිළිගත්තයි වැටහීමක් ඇති වුණ සත්‍යයක් ඉස්මතු වුණා. දැන් ඊළඟට දැන් යාට දැන් අවබෝධයක් වැටහීමක් තියෙනවා. මොකද්ද ඒ වැටහීම? මට පිළිකාවක් තියෙනවා. දැන් ඊළඟට පිළිකාව සුව කරන්න එයා යාවිද මේ තමන් දන්න දේවල් දාන්න? නෑ නෑ, එයා තමන් දන්න දේවල් දාන කියන්නේ නෑ. එයා යම් යම් දේවල් ටිකක් කරනවා. නැත්තේ නෑ ඒ හැම දෙයක්ම. වෛද්‍යවරයා කියනවා නම් මෙච්චර කාලයක් මේ ආහාර නොගෙන ඉඳලා මෙන්න මේ විදිහට ලේ චෙක් කරන් ඉන්න, මෙච්චර මැනල වතුර බොන්න, මැනල ආහාර ගන්න, මෙන්න මේ පරීක්ෂණය කරන, මෙන්න මේ විදිහට කටයුතු කරන, මෙන්න මේ ආහාර ගන්න, මේ ආහාර වලින් වළකින්න. ඔන්න දැන් මොකද්ද කියන්නේ? වෛද්‍යවරයා කියනවා කරන්න ඕන දේවල් ටික. මෙන්න මේ මාත්‍රාවට මේ විදිහට පිළිපදින්න, මේ විදිහට ක්ලිනික් එකට එන්න, මේ විදිහට එන්න. ඔන්නෝම උපදෙස් ගොන්නක් දෙනවා. දැන් මෙයා යමක් කරනවද නැද්ද? කරනවා කරනවා. මෙයා දැන් එයා රෝහලට ගිහිල්ලා කරනවනේ. නේ රෝහලේ ඉඳගෙන මේ පැත්තකට වෙලානේ. ඒ වගේ වෛද්‍යවරයා කියන විදිහට කරනවා. ඒව තමන්ට ඕන විදිහට කරනවනේ. දැන් වෛද්‍යවරයා කරේ පරම විශ්වාසයක් තියෙන වෛද්‍යවරයා. දැන් තමන් තමන්ගේ දේවල් කරගන්නේ, තමන් තමන්ගේ රට ප්‍රතිකාර කරගන්න යන්නේ නේ. එතනත් වෛද්‍යවරයා කියන විදිහට අන්න බලන්න වෛද්‍යවරයෙක්ගේ වටිනාකම කොයි තරම්. වෛද්‍යවරයෙක්ගේ වටිනාකම කොයි තරම්. කැස්සක් එදිච්ච තැන කැන්සර් එකක් කියලා පැහැදිලි කරලා දුන්නේ වැටහීම පිණිස වෛද්‍යවරයා නොවන්නට එයාට තනියෙන් ඒක කරගන්න බෑ. ඊට පස්සේ ඊට අදාළ ප්‍රතිකර්ම කරගැනීමත් තමන් කරගන්නවා නෙවෙයි, බාහිරින් කියන දේට අනුරූපවම කටයුතු. තමන්ගේ පැත්තේ කටයුත්තක් තියෙනවා, තමන්ගේ කෘත්‍යයක් තියෙනවා. හැබැයි මේ හැම කෘත්‍යයක්ම අදාළ වෙන්නේ කාට අනුරූපවද? කවුරු කියන දේට අනුරූපවද? කාගේ උපදේශවලට අනුරූපවද? වෛද්‍යවරයාගේ උපදේශවලට අනුරූපවමයි. ඒ වගේ තමයි මේ සමස්ත සම්බුද්ධ ශාසනයම. අර මට වැටහිච්ච දේවල් කරන්න ගිහිල්ලා වරද්දගත්තා. එක එක කැසට බෙහෙත් පොඩ්ඩක් අඩු වුණා. හැබැයි ඒක උත්සන්න වුණා පහු. තමන්ගේ දේවල් මේ තමන්ට ඕන විදිහට මේ ප්‍රතිකර්ම කරන්න යන්නේ නැහැ. වෛද්‍යවරයා කියන විදිහට කටයුතු කරනවා. ආන්න ඒ වගේ අර නිට්ටාවට සුවවන තෙක්ම වගේම සසරෙන් ඈතරවන තෙක්ම කල්යාණ මිත්‍රයාට යොමු වෙලා ඊට අනුරූපව සාසනික ප්‍රතිපදාව ගත කිරීම කියනදී අවශ්‍යයෙන්ම අතිශයින්ම අත්‍යවශ්‍යම කාරණාවක් බවට පත් වෙනවා. අන්න එතකොට එතකොට මගක් මාර්ගයක් වුණත් අන්න ඒ විදිහට තමයි කරන්න වෙන්නේ. එතකොට එකින් අපිට ගම් වෙනවා, එකින් පැහැදිලි වෙනවා මගක තියෙන වටිනාකම, කල්යාණ මිත්‍රයෙක්ගේ වටිනාකම. තෙරුවන් සරණයි.
ගරු ස්වාමීන් වහන්සේ, මේ මාළිංග පුත්‍ර සූත්‍රය අසන ආකාරයත් අසලයකින් ප්‍රයෝජන ගන්න ආකාරයත් පෙන්වට අපි තාම මේ සූත්‍රය අරටුව එළියට ගත්තේ නැහැ. දැන් අපි වැදගත් දේ වෙන්නේ අරටුව එළියට ගැනීම. ඒකට මෙතෙන්දි පෙන්වනවා මෙම ආයතන හයට ලැබෙන අරමුණ කොහොමද. අපි මාළිංග පුත්‍ර ස්වාමීන් වහන්සේ වගේම දැන් අපිත් මාළිංග පුත්‍ර ස්වාමීන් වහන්සේ தත්ත්වයට පත් වෙලා මේක අහනකොට එතකොට ආයතන හයට ලැබෙන අරමුණු අපිට අමුමු ගත්තොත් නැත්නම් ලැබෙන විදිහට ගත්තොත් අපිට අපි පින්නනා ඒක සතර යන ක්‍රම වේදයට තමයි මේ ආයතන හය ලැබිලා තියෙන්නේ අරමුණු. එතකොට මේ එයින් ඉක්මවා යන්න නම් එතන මනස ඉක්මවා ගිහිල්ලා සිහියෙන් මේක අවබෝධ කරගන්න කියලා තියෙන මනාව සිහියේ පිහිටවාගෙන යථාර්ථයේ දැනෙන ආකාරයට කියලා මේ සූත්‍රයේ පෙන්වුවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඇස අපි එක එක ආයතන හයම ගත්තා. එතකොට ඇසට ඇසට පේන්නේ දැන් අපිට දැන් මෙතන ඉන්න සීලු දෙනාටම තමාට වටේ පේන්නේ රූප. මේ ඇඳවල්, පුටු, බිත්ති, ගෙවල්, ෆෑන්, ෆෝන් ඒ විදිහට පේන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට මෙහෙම දැක්කොත් මේ වට ලෝභ දේශ තණ්හා මාන දිට්ඨි ඇතිවීම වලක්වන්න බෑ අපිට. එතකොට තියෙන්නේ මෙතන සීයෙන් නෙවෙයි දැකලා තියෙන්නේ මනසෙනුයි දැකලා තියෙන්නේ. එතකොට මන ඉක්මවා මේ සීයෙන් මේ දකින්න ආකාරය කොහොමද ස්වාමීන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරන්නේ?
හොඳයි. හොඳ බොහොම හරි වටින ප්‍රශ්නයක් මහත්මයා. මනසින් දකින්න නැතිව සිහියෙන් දකින්නේ කොහොමද කියන කාරණයක් ඇහුවනේ නේද? හරි, ලස්සන ප්‍රශ්නයක්. බොහොම වටිනවා, කාටත් උපකාරශීලී වෙන ප්‍රශ්නයක් කියලා හිතනවා. අන්න ඒකට මම දැන් ඔන්න ඔය කියන සිහිය පින්වත්නේ මේ අර මනසෙන් කරන ආරම්මණයක් වෙන්න බෑ. ඔය කතා කරන සිහිය අනිවාර්යයෙන්ම සතිය සම්බෝධි අංගයක් බවටම පත් වෙන්න ඕන. බෝධි අංගයක්. සතිය මේ මනසට යටත් වෙච්ච සිහියක් කියන එක. මනසට නම් සිටිවිල්ලක්නේ. ඒක බෝධි අංගයක් වෙච්ච සිහියක්ම විය යුතුමයි. මම ඒකට පුංචි සූත්‍රයක් පාදක කරගන්නම් වෙනතුන්ට. ඔන්න මම පැහැදිලි මෙන්න මේ සීල සූත්‍රය මේ සංයුත්ත නිකාය පහේ පුජ්ජංග සංයුත්ත තියෙන එක. මේ ඇතරම මේකට අපේ ලොකු සයින්හන්සේ දේශනාවක් කරලා තියෙනවා. ඒක පුළුවන් නම් අහන්න. මම පුංචි මේ මඟ පෙන්වීමක් විතරයි මෙතනදි කරන්නේ. යේතේ භික්කවේ භික්ඛු සීල සම්පන්නෝ, සමාධි සම්පන්නෝ, ප්‍රඥා සම්පන්නෝ, විමුක්ති සම්පන්නෝ, විමුක්ති ඥාන දර්ශන සම්පන්නෝ. ඔන්න මහා භික්කවේ මහණෙනි, යම් භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවලු සීල සම්පන්නයි, සමාධි සම්පන්නයි, ප්‍රඥා සම්පන්නයි, විමුක්ති සම්පන්නයි, විමුක්ති ඥාන දර්ශන සම්පන්නයි. ඒ වගේ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවලු. ඒ කියන්නේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඥාන දර්ශන සම්පන්න වෙච්ච භික්ෂූන් වහන්සේලා ඉන්නවා කියලා කියනවා. ඔන්න දස්සනං පහං වික්කවේ තේසං වික්කුණං බහුකාරං වදාමි. අන්න ඒ වගේ වික්කවේ මහන්නි දස්සනංපි අහං. අහං මම දස්සනංපි. දර්ශනයද දකින්න එක. මේ දර්ශනය කියන්නේ දකින්න එක. අන්න අර වගේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන වලින් යුක්ත වෙච්ච ඒ උත්තම වූ භික්ෂුන් වහන්සේලාගේ තේසං වික්කුණං බහුකාරං වදාමි. අන්න ඒ වගේ භික්ෂුන් වහන්සේලා දකින්න එකත් භික්ෂුණං භික්ෂුන් වහන්සේලාට බහුකාරං වදාමි. බොහෝ උපකාරයි කියලා කියනවා. සවනම් පහං භික්කවේ තේසං භික්ඛූණං බහුකාරං වදාමි. අන දකින්න එක විතරනේ, අහන එක අර කෙනෙක් බලන මේ දර්ශනයත් කොච්චර උපකාරයිද කියලා. අර වගේ ශ්‍රේෂ්ඨ උත්තමිය දැක්කත් ඇති කියලා කියනවා. සවනම්පි අහං. සවනම් පහං කියන්නේ සවනම්පි අහං භික්කවේ තේසං භික්ඛුණං බහුකාරං වදාමි. ඒ භික්ෂූන් වහන්සේලාගේ සවනං ශ්‍රවණය කිරීම. ඇයි අනර්ථ දේවල් කියනවද? නෑ නෑ, අර්ථයමයි භික්ෂු ඉස්මතු කරන්නේ. හිස් වචන, බොළඳ කතා, කාලානුරූපී දේවල් මේ නොමගක් ඉස්මතු කරන්නේ. සවනම් පහං මේ කියන්නේ අහන්න ලැබීම. ඒ විචුණා ඒක හරිම උපකාරයි කියලා කියනවා. උපසංකමනම් පහම් වික්කවේ තේසම් වික්කුණම් බහුකාරං වදාමි. අන උපසංකමනම් පියහම්. මම මහණෙනි, ඒවැනි භික්ෂුන් වහන්සේලා ගාවට එළඹෙන එකත් බහුකාරං කියන්නේ බොහෝ උපකාරයි කියලා. ඉතා ප්‍රයෝජනවත්. බොහෝ උපකාරයි කියලා වදාමි කියමි කියගෙන. මේ කවුද කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ. පෛරුපාසනම් පහං වික්කවේ තේසම් වික්කුණම් බහුකාරං වදාමි. පෛරුපාසන ඇසුරු කිරීම, ආශ්‍රය කරන්න ලැබීමත් මහණෙනි තේසම් වික්කුණම් බහුකාරං වදාමි. ඒ භික්ෂුන් වහන්සේට බොහෝ ඉතාම ප්‍රයෝජනවත් කියලා කියනවා. අනුස්සතිම් පහං වික්කවේ. අනුස්සති කියලා කියන්නේ මතක් කිරීම, මෙනෙහි කිරීම පවා මහණෙනි. මතක් කළත් අනර භික්ෂුන් වහන්සේට කවුද? සීල, සමාධි, ප්‍රඥා, ඥාන දර්ශන යුක්ත භික්ෂුන් වහන්සේලා අනුස්සතිම් පහං මොකද්ද? අනුස්සරණය මෙනෙහි කරත් බහුකාරං වදයි බොහෝ උපකාරයි. අනුපබ්බජං පහං භික්කවේ. ඒ ඒ ඒ ඒ වගේ උත්තමයන් වහන්සේලාට අනුව පැවිදිවීම පවා මහණෙනි තේසං භික්ඛුනම් බහුකාරං වදාමි. ඒ භික්ෂුන් වහන්සේලාට බොහෝ උපකාරයි කියලා කියනවා. සංකීස හේතු. ඒකට හේතුව මොකද්ද? තථා රූපානම් භික්ඛවේ භික්ඛුනම් ධම්මං සුත්තා. අන්න අර වගේ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලාගෙන් ඒ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලා ගැන අහන්න ලැබෙනවනම්, දකින්න ලැබෙනවනම්, ඇසුරු කරන්න ලැබෙනවනම්, පෛරුපාසනය කරන්න ලැබෙනවනම්, මෙනෙහි කරන්න ලැබෙනවනම්, ඕ පැවිදි වෙන්න ලැබෙනවනම්, ඒ වගේ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? තථා රූපානම් භික්ඛවේ භික්ඛුනම් ධම්මං සුත්තා. තථා රූපාන එබඳු වූ භික්ෂුන් වහන්සේලාකින් භික්ඛුන ධම්මං සුත්වා ධර්මය අහලා. ඔන්න දැන් හොඳට මතක තියාගන්න, දැන් මොකද කිව්වේ? අර වගේ හොඳ සුන්දර සොඳුරු ඇසුරු කිරීමක් එක්ක ධම්මං සුත්වා. මොකද්ද වචනේ? ධර්මය අහලා. ධම්මං සුත්වා ධර්මය අහලා. ද්වයේන රූපකට්ඨෝ විහෙරති. අන්න දැන් මේ රූපකට්ඨෝ කියන වචනයක් අපිට අර මාණුකී පුත්‍ර සූත්‍රයේ ඇහුණානේ. මොකද්ද රූපකට්ඨෝ කියලා කියන්නේ? හුදකලා වුණා. දැන් නිකම්ම කැලේට ගියාද? නිකම්ම ශූන්‍යාගාරයකට ගියාද? නිකම්ම අරඤ්‍යගතව රුක්ක මූලගතව ශූන්‍යාගාරගතව වුණාද? නෑ නෑ, එහෙම හිටියත් මේ පරිබෝධ ගොඩක් අඩුයි නෑ කියන්නේ නෑ. හැබැයි ඒක අර්ථාන්විත වෙන්නේ කොහොමද? ධම්මං සුත්තා ධර්මය අහන්න ඕන. නැතුව පැත්තකට වුණා කියලා, ඒකලා වුණා, හුදකලා වුණා කියලා එයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කමක් නැහැ. ධම්මං සුත්තා ද්වේ රූපකට්ඨෝ විහෙරති. අනේ දෙවියකට රූපකට්ඨෝ, රූපකට්ඨෝ කියලා කියන්නේ මොකද්ද? හුදකලා විහෙරණ ඇති කරගන්න කියලා කියනවා. හුදකලා විහෙරණ තනි වෙන්න කියනවා. මොනවද? කාය රූපකාසින්ද කයනොත් හුදකලා වෙනවා. අවන කයින් දැන් කය විතරක් හුදකලා කරලා හරියනවද? නෑ නෑ, කාය රූපකාසේනච්ච චිත්ත රූපකාසේන. චිත්ත රූපකාසේන කියන්නේ හිතේනොත් හුදකලා වෙනවා. හිතේනොත් අන්න හිත කරක් ගන්න බෑ, හැමතැනම රවුම් ගන්න බෑ, රටවටේ සංචාරය කරන්න බෑ. කය කැලේ තිබුවත් හිත සැරිසරනවා නම් බාහිරක එක්ක චිත්ත රූපකාසේනච වෙලා නැහැ, හිතෙන් හුදකලා වෙලා නැහැ, ආධ්‍යාත්මයට නැමිලා නැහැ. බාහිරකින් තමයි සතුට, සැප සතුට හොයන්නේ, අතුලාන්ත සංසිඳීමක නැහැ. ඔන්න ධර්මයේ ඒක එන්නේ කොහොමද? ධර්මය අහලයි. ධර්මය අහලා කය හුදකලා වෙනවා, කයනොත් සිටිනවා. සෝ තථා රූපකට්ඨෝ විහෙරන්තෝ. අන් ඔහු අන්නේ විදියට හුදකලාව විහෙරන්තෝ වාසය කරද්දී තං ධම්මං අනුස්සරති. අන්න හුදකලා වෙලා කරන දේවල් තියෙනවා. මොනවද කරන්න තියෙන්නේ? තං ධම්මං, අර කියපු ධර්මය අනුස්සරති. අනුස්සරති කියන්නේ මෙනෙහි කරන්න කියලා කියනවා. අනුවිතක්කේති, විතර්කයක් තමයි කරන්නේ මේක. දැන් ඔබතුමා කිව්වේ මේක මනසකට යන්න බෑ කියලා නේ. ඔව්, ඒක එහෙම තමයි. මනෝ විතර්කයක් නෙමෙයි. මෙන්න මෙතනදී කියනවා මනසට එන විතර්කයක් නෙමෙයි, අනුවිතක්කේති. අනුව විතර්ක කිරීමක් කියනවා. මනස දැන් විතර්ක කිරීමක් කියන්නේ නෑ නෙවෙයි. ඒක හුදෙක් හුදු මනෝ විතර්කයක් නෙමෙයි. අනුවිතර්කයක්. අනුස්සරති අනුවිතක්කේති. අනුවිතර්කයක්. මොකද්ද අනුව විතර්ක කිරීම? මොකට අනුවද? තං ධම්මං සුප්පා, අර කිව්වේ ධර්මය අහලා. අන්න ඒ ඇහූ ධර්මයේ, ඇසූ ධර්මයට අනුරූපව අනුවිතක්කේති. අන්න ඊට අනුරූපව විතර්ක කිරීමක් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඔන්න දැන් මතකයිනේ නේ, අර සීල සමාධි ප්‍රඥා විමුක්ති මුඥාන දර්ශන වලින් යුක්ත භික්ෂුන් වහන්සේලා දැක්කත්, ඇහුවත්, මෙනෙහි කරත්, ඇසුරු කරත්, සිත පහදවා ගත්තත්, ඒ අනුව පැවිදි වෙලත් කරන්න ඕන දෙයක් වෙනොත් තං ධම්මං සුත්තා. ඒ උත්තමයන් වහන්සේලාගෙන් ධර්මය අහන්න ඕන. මේ තථා රූපානම් භික්ඛවේ භික්ඛුනම් ධම්මං සුත්තා ධර්මය අහන්න ඕන. ධර්මය සුපිරිසිදුව අහගන්න ඕන. අර ඇසුර තුලින් ධර්මය අහලා ද්වේන උපකට්ඨෝ විහෙරති. ඊට පස්සේ හුදකලා වෙන්න කියන. හුදක මොනෝ හුදකලාද? කාය සහ චිත්ත. සෝත ඒ ඔහු ඒ විදියට හුදකලා විහරණය කරද්දී තං ධම්මං අනුස්සරති අන්න ඒ ධර්මිය අනුස්සරති අනුස්සරණේ කිරීම කර ධර්මය අනුසරණය කරන්නේ ඇහු ධර්මය මනට එන ධර්මයක් නෙවෙයි ඇසූ ධර්මය අනුස්සරති කරන් අනුවිතක්කේ ඊට අනුරූපව ඇසූ ධර්මයට අනුරූපව විතර්ක කිරීමක් කරන්න කියලා කියනවා. අන්න එතකොට මොකද යස්මින් සමේ භික්ඛවේ භික්ඛු යත ූපකට්ඨෝ විහරන්තෝ මහණෙනි යම් කලෙක භික්ෂුව යත යම්සේ ූපකට්ඨෝ විහරන්තෝ අර කියපු විදියට හුදකලාව වාසය කරද්දි තං ධම්මං අනුස්සරති ඒ ධර්මය මෙනෙහි කරද්දි අනුවිතක්කේති ඊට අනුරූපව විතර්ක කරද්දි සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ තස්ස වික්කුණෝ ආරද්දෝ හෝති අන්න සිහිය එනවා. පැහැදිලි නේද මහත්මයා? දැන් මේ කොහොමද මේ සිහිය එන්නේ කියලා? සිහිය නිකන් සිහියක් වෙන්න බෑ. සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ තස්ස වික්කුණෝ ආරද්දෝ හෝති අනනි සතිය කියන සිහිය කියන බෝධිඅංගය අවබෝධයට බෝධිඅංග බොජ්ජංග කියන්නේ බෝධිඅංග කියන එක තමයි. බෝධි කියන්නේ අවබෝධය, බෝධාය සංවත්තති වෙන්නෝනේ, අංග කියන්නේ අයත්. සිහිය මන අවබෝධයට අදාළ අංගයක් හැටියට තස්මින් සමේ වික්කුණෝ ඒ කලේ වික්ෂුවට ආරද්ධෝ හෝති ආරද්ධෝ හෝති කියලා කියන්නේ පටන් ගන්නවා පරිපූර්ණත්වයට පත් වෙනවා කියලා කියනවා. අන්න එතකොට ඔන්න ඔය වගේ සිහියක් තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. සති සම්බොජ්ජංගන්ත යස්මින් සමේ වික්ඛු භාවිති. ඔන්න දැන් සති සම්බොජ්ජංගේ යම් කලක මේ වික්ෂුව භාවිතේ වඩයිනම් සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ වික්ඛුනෝ භාවනා පරිපූර්ණ ගති. අන්න එතකොට තමයි සති සම්බෝධිඅංගය සිහිය කියන මන අවබෝධයට අයත් අංගය ඒ භික්ෂුවට භාවනා පරිපූර්ණ ගච්ඡති වැඩිවීම පූර්ණත්වයට ගච්ඡති යන්නේ. සෝ තතා සතෝ විහරන්තෝ අන්න සෝ ඔහු තතා අන්න එබඳු විදියට සතෝ විහරන්තෝ ඔන්න ඔය විදියට සිහියෙන් විහරන්තෝ වාසය කරද්දී ඔන්න කෙනෙක්ගේ සිහියක්ද මේ ධර්මය අහලා ඒ ඔස්සේ අනුස්සරති අනුවිතක් කේති කරදී ඇති වෙච්ච සිහියද? නිකං සිහියක් නෙමෙයි. අර උත්තම භික්ෂුන් වහන්සේලා ඇසුරෙන් ධර්මය අහලා හුදකලා වෙලා මේ කාය උපකාසයන ධර්ම කයෙන් සිත චිත්ත උපකාසයෙන් ධර්මය අහලයි. ඊට පස්සේ ඒ අහපු ධර්මය අනුස්සරති කරද්දී, කියන්නේ ඒ අනුව සිහි කරද්දී අනුවිතක්කේති අහපු දෙයට අනුව විතර්කණය කරද්දී ඇති වෙච්ච සිහියෙන් යුක්ත සතෝ විහරන්තෝ සෝ තතා සතෝ විහරන්තෝ ඔහු ඒ විදිහට සිහියෙන් වාසය කරද්දී තං ධම්මං ඒ ධර්මය පඤ්ඤාය ප්‍රඥාවෙන් පවිචනති. පවිචනති කියලා කියන්නේ විකිනති කියලා කියන්නේ මේ කියන්නේ විචක්ෂණය කරද්දී පවිචරති ඊට අනුව හැසිරෙදී පරිවීමං සංඝාපති ආත්පසින්ම විමර්ශණයකට ආපජ්ජති පැමිණෙයි කියලා කියනවා. ඔන්න යස්මින් සමේ භික්ඛවේ වික්ඛෝ තථා සතෝ විහරන්තෝ තං ධම්මං පඤ්ඤාය අයම් කලික මහණෙනි භික්ෂුව ඒ විදිහට සිහියෙන් වාසය කරද මොනදෙන් සිහිය? දැන් නිකං සිහියක් නෙවෙයි, අර කියපු විදිහේ සිහිය, මුලින් කියපු විදිහේ සිහිය, නිකං සිහියක් නෙවෙයි. සතෝ විහරන්තෝ සිහියෙන් වාසය කරද්දී තං ධම්මං පඤ්ඤාය ඒ ධර්මය නුවණින් ප්‍රඥාවෙන් පවිචනති පවිචරති මෙනෙහි කරද්දී ඒ අනු ඊට අනුරූපව හැසිරෙද්දී පරිවීමං සංආපජ්ජති ආත්පසිම විමර්ශනය කරද්දී ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්දෝති අන්න එතකොට ධම්මවිචේ සම්බෝධිඅංගය ඒ භික්ෂුවට උපදිනවා කියලා කියනවා. ධම්මවිචේ සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවිති එකල්හි ධර්මවිචය ධම්මවිචය කියන බෝධිඅංගය භාවිත කරනවා. ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති වැඩිවීමෙන් පූර්ණත්වයට පත් වෙනවා ධම්මවිචය. තස්ස ධම්මං තස්ස ඔහුට තං ධම්මං පඤ්ඤාය ඒ ධර්මයේ පඤ්ඤාව ප්‍රඥාවෙන් පවිචනතෝ පවිචරතෝ පරිවීමං සංආපද්‍යතෝ අර විදිහට විචක්ෂණේ කරදී ආත්පසීම විමසා බලද්දී ආරද්ධං හෝති ආරද්ධං හෝති. ආරද්ධ කියන්නේ ආරාධ කියන්නේ වීරියක්. ආරාධ කියන්නේ වීරය කියන අර්ථය නේද? නොපසුබට වීරයක් කියනවා. විරියන් වීරයක් අසල්ලීනන් හැකි නොහැකිලිච්ච. සල්ලීන කියන්නේ හැකිලන, අසල්ලීනක නොහැකිලිච්ච වීරියක් ඇති වෙනවා කියනවා. දැන් පිළිතුරු මේ බෝධිඅංග වැඩේට විදිය කියලා දෙන්නේ ක්‍රමය. ක්‍රමය විග්‍රහ කරනවා. මාර්ගය විග්‍රහ කරනවා. යස්මින් වික්කවේ වික්කුණෝ තං ධම්මං පඤ්ඤාය පවිචනතෝ පවිචරතෝ පරිවීමංසං පරිවීමංස සමාපජ්ජතෝ. අර ඒ භික්ෂුවේ ධර්මය විමංශනය කරදී ආරද්දන් නොති විරියන් අසල්ලීන විරිය ඇති වෙනවා කියලා කියන නොහැකිලි විරිය සම්පොද්ධංගෝ තස්මින් සමේ වික්කුණෝ ආරද්දෝති. ඒ වෙලාවේ වීරය බෝධියංගය ඇති වෙනවා. වීරය සම්පෝඥංගය යම් කලයක භාව වඩද්දී ඒ කල්ලේ ඒ භික්ෂුවට භාවනා පරිපූර්ණින් ගච්ඡති ආරාධ විරියස උපජ්ජති පීති නිරාමිස. ඔන්න ඔය විදිහට වීරය සම්පෝඥංගය භාවිත කරද්දී පීතිය නිරාමිස. ආමිස සහිත ප්‍රීතියක් නෙවෙයි නිරාමිස. නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා කියලා කියනවා. යස්මින් සමේ වික්කුණෝ ආරද්ධ විරියස උප්පජ්ජති පීති නිරාමිස. යම් කලයක ආරද්ධ වීරිය යුක්තව ඉන්නකොට නිරාමිස ප්‍රීතියක් ඇති වෙනකොට පීති සම්බොධ්ජංගෝ තස්මින් සමේ වික්කුණෝ ආරද්ධෝ හෝති. පීති සම්බොධ්ජංගං තස්මින් සමේ වික්කුම් භාවේති. පීති සම්බොධ්ජංගෝ තස්මින් සමේ වික්කුණෝ භාවනා පාරිපූතං ගච්ඡති පීති මනස කායෝපි පස්සම්පති චිත්තම්පි පස්සම්පති. ඔන්න විදියට ආරද්ධ වීරිය යුක්තව ඉන්න භික්ෂුවට ප්‍රීති සම්බොධ්ජංගයත් එක්ක පද වෙන්නේ ප්‍රීති මනස්ස. ප්‍රීතියෙන් යුක්ත ප්‍රීතියෙන් යුක්ත ඔහුට කායෝපි පස්සමති. කය සැහැල්ලෙනවා, සිත සැහැල්ලු වෙනවා. මොන විදිහට දිගට මේ බෝධි අංග ටික වැඩෙන හැටි මේ කියාගෙන විස්තර කරගෙන යනවා. ඉතින් බොහෝතුම අහපු ප්‍රශ්නෙත් එක්ක මම සිහිපත් කරන්න හදන්නේ කොහොමද සිහිය ඇති වෙන්නේ කොහොමද මනසට එන විතර්කයක්කට නෙවෙයි මෙතන සිහියයි භාවිත විය යුත්තේ කියලා මාළුකී බුත් සූත්‍රයේ සිහිපත් කරා. අන්න එතනදී අන්න කියනවා අර බුද්ධ වචනය ඒ විදිහටම පැහැදිලි කරන, ඒ විදිහටම ජීවිතයේ පුරින් පැන නැගිච්ච ඒ උත්තම ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලාගෙන් ඒ ධර්මයක් ඇහිදී ඒ කියන්නේ දැකීම මාත්‍රේ පව, ඇසීම මාත්‍රේ පව, ඇසුරු කිරීම මාත්‍රේ පව, ඒ වගේම ඒ අනුරූපීට අනුව පැවිදිවීමක් වේ නම් ඒ ඔස්සේ ඒ උත්තමයන්ගේ නිශ්ශ්‍රය තුළින් ඇසුර තුළින් යම් ධර්මයක් අහනෝ නම් ඒ ධර්මය අහලා මොකක්ද කරන්නේ? අන්න විවේක ගන්න කියන හුදකලා වෙන්න කියනවා. හුදකලා වෙලා කයින් සිතින් දෙකින් හුදකලා වෙලා අන්නේ අර ධර්මයෙන් මෙනෙහි කරන්න කියලා අනුස්සරති අනුවිතක්කේති. අන්න අනුස්සරණය කිරීමක් මෙනෙහි කිරීමක් කරන්න කියන අනුවිතක්කේති. විතර්ක කිරීමක් කරන්න කියන. හැබැයි අර ඒක මනෝ සංකල්පයක් නෙවෙයි. සරත් මාත්මයා කියපු එක හරියටම හරි. මනසට අදාළ විතර්ක කිරීමක් නෙමෙයි, අහපු දෙයට අනුරූපව. අන්න එතකොට සතිය බෝධිඅංගයක් හැටියට වැඩෙනවා කියලා මේ සීල සූත්‍රේ පැහැදිලි කරනවා. තිරුවන් සරණයි.
ඔබර් ස්වාමීන් වහන්සේ දැන් මාළිංග පුත්‍ර සූත්‍රයට අනුකූලව ස්වර්මාසී බාහිර අරමුණක් මනාව දර්ශනින් උත්සව විතක්ෂණය කරලා සිහින් අවබෝධ කරගන්න හැකි බුදුරජාන් වහන්සේගේ දේශනාවට අනුව සූත්‍රවලට අනුව මනාව විග්‍රහ කරා. ඒතර නැවත අපි මේ ඇස නැවත ආයතනයෙන් අපිට කරන මුලාව අවදුරටත් පැහැදිලි කර ගැනීම දී ස්වාමීන් වහන්සේ දැන් අපි බාහිර අරමුණ දැන් මේ අරමුණ දකින්න ඉස්සෙල්ලා එම අරමුණ පිළිබඳ මට කිසිම හැඟීමක් මට තිබෙන්නේ නැහැ. එතකොට එම අරමුණ අරබයා තාම මම ඉපදිලත් නැහැ. එතකොට ෂණයක් තුල ඇතිවෙන මෙම සිතුවිල්ල ෂණයක් තුල ඇතිවෙන මම ඇතිවෙන්නේ අර අරමුණ දුටු විට. එතකොට අරමුණයි මගේ ඇසයි එම අරමුණ අරබයා මගේ ඇස තව පහළ වෙලත් නැහැ. එතන මම පහළ වෙලත් නැහැ. එතකොට අර අරමුණ දැක්ව විට ඇතිවෙන ක්‍රියාකාරීත්වය තින්නම් සංගති පස්සු නැමති ක්‍රියාකාරීත්වය හෝ යම් හේතුන් පටිච්ච සම්භූතන් හේතුන් කීපයක් එකතු වෙච්ච තැන එතකොට බාහිර රූපයත් ඒ රූපේ දකින්න මමත් එම ක්‍රියාකාරීත්වය නිසා එතකොට අපිට මෙතෙක් නැති දැන් ආයතන හිස්කේවත් එතකොට ඇසත් හිස්කයක් මනත් හිස්කයක් එතකොට මෙම හිස්කේවල් හයක් සහිත අපි බාහිර අරමුණ හමුවේ අපි මේ හිස්කේවල් හය පුරෝගන්නවා එක්ක ආකාරයකින් මේ රූපය දකින්න අපි මෙතනින් සීලු දෙනා එකම රූපේ දැකලා විවිධ ආකාරකින් පුරෝගන්න එහෙනම් මොකද්ද හරි එතකොට හරි එකකුත් මෙතන නැහැ එහෙනම් මෙතන අපිට සිද්ධ වෙන්නේ මුලාව. එතකොට මේ මුලාව තවදුරටත් ස්වාමීන් වහන්සේ ඒ ආකාරයෙන් දැන් ස්වාමීන් වහන්සේ සූත්‍රයේ අනුසාරින් විග්‍රහ කරා. දැන් මෙතන අපිට මේ දන්කින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. එතකොට ඒ ආකාරයෙන්ුත් මෙතනම ඒ තවදුරටත් ස්වාමීන් වහන්සේ විග්‍රහ කරගන්න පුළුවන් වෙයිද අපිට?
ඔව් මාත්මය දැන් අපිට මුතුමාට ඉස්සරහ තියෙන මොකක් හරි පේනවා නම් ඒ පේනවා කියන එක සත්‍යවාදීව නෑ කියන්න බෑනේ. අපිට ෆෝන් එක පේනවා කියලා ඒ ෆෝන් එක පේනකොට ඒක පේන්නේ නෑ කියලා කියන්න විදියක් නෑ සත්‍යවාදීව. අන්නේ ඒ ආකාරයට මුතුමා අර කලින් කිව්වා වගේ අපි දන්න මිමි නිමිති සංකල්ප මොනවත් දාන්නේ නැතුව අර අන්නර පෙනීම කියන දේ විග්‍රහ කරගන්න මොකද්ද කියලා විමසීමකට ගියොතින් ආන්නේ ඒ තුළින් විචක්ෂණයක් ඉස්මතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අපි ඒතෙන්ට අපි දන්න දැනුම දාන්නේ නැතුව අන්නර අන්නේ ප්‍රායෝගිකත්වය විස්තර කර අන්නේ වගේ අවස්ථාවකට මම කියන්නේ ඉස්සරහා යමක් තියෙනවා ඒක අපි හිතමු මුලින්ම තියෙන මොකක් හරි පුටුවක් තියෙනවා කියලා කියමු මුලින්ම. හැබැයි පුටුව මට පුටුවක් වෙන්නේ පෙනීමක් එක්ක. ආන්නේ පෙනෙද්දී ඒක සත්‍යවාදී වාදයකින්ම නෑ කියන්න බෑ. හැබැයි පුටුවේ පෙනීමට අපේ නිමිති සංකල්ප දාන නැතුව අන්නේ ප්‍රකටත්වය තවදුරටත් විචක්ෂණය කරගෙන ගියොත්ින් ඔන්න එතෙන්දී මේ භාග්‍යතුන් වහන්සේ නම සංකින් වඤ්ඤති මානුකූත මොකද්ද මානුකූත ඔබ හිතන්නේ ඒතේ චක්ක විඤ්ඤාය රූප යම් කිසි ඇසින් දත යුතු ස්වરૂපයක් තියෙනවා නම් අර රූපය අදිට අදිට පුබ්බ අදිට නොදුටු නම් නොදුටු විරෝ නම් නැච්ච පස්සති දැන් දකින්නෙත් නැත්තම් නැචතේ හෝති දැන් දකින්න කියලා හෝති පස්සේ යන්ති දැකිය යුතුයි කියලත් එහෙම කාරණේකුත් නැත්නම් අත්ිතේ තත්ත චන්දෝවා රාගෝවා පේමං වාති අන්නේ කෙරෙහි කැමැත්තක් හරි රාගෝ ඇලීමක් හරි ප්‍රේමයක් හෝ ඇති වෙනවද කියලා අහනවා. අන්න එතනදී උත්තරයක් දෙනව නොහිතම් බන්තේ කියලා එහෙම කියන එක සුදුසු නෝ ප්‍රේමය කියලා. අන්න එතනදී මේ සරත් මහත්මයා අපි තුම අපිට ඉස්සරහා යමක් පේනවා නම් ඒ පේන කාරණයට ඇත්තරම අපි මේ දැන් අපි ඒක මොකක්ද කියලා විමසනවා. ඒක මොකක්ද කියලා විමසනවා. දැන් මේක ඒ කරුණ විමසද්දී එන වැටහීමක විග්‍රහ තමයි ඔය පාලි වාක්‍ය වලින් දීලා තියෙන්නේ. ඔබතුමා මෙනෙහි කළ ඒ හැම කටයුත්තක්ම ඒ විචක්ෂණය තුලින් ඉස්මතු වෙන ඕනේ ක්‍රමයක් ඒ ක්‍රමයට දීපු විග්‍රහ තමයි අර තියෙන්නේ. හැබැයි විමසීම කරන්නේ නැතුව විග්‍රහය දීපු විග්‍රහය ආරෝපණය කරන්න ගියොතින් ඇහැකුත් වෙලා රූපයකුත් වෙලා මමකුත් වෙලා බලන්න කෙනෙකුත් වෙලා කියන තැනට අපි නොදැනුවත්වම අපි යන්න පුළුවන්කමක් වේවි. දැනුම ආරෝපණය කිරීමකුත් එක්කම ඉතින් අර ඒ නිසා ගොඩාක් වටිනවා මේ අර ප්‍රායෝගිකත්වයේ විමසීම කියන කාරණේ ඔබතුමා ගොඩාක් ඉස්මතු කරේ. අපි පේන මොකක් හරි පේනවා පුටුවක් උනේ පෙනීමක් එක්කනේ පෙනීම කියන්නේ හරි පේනවා කියන එක ත මම දන්න නිමිති සංකල්ප ආදී දේවල් දාන්නේ නැතුව එකරුණ මොකක්ද කියලා විචක්ෂණයක් කරගෙන යන්න පුළුවන් නම් අන්නේ එකරුණ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මානුකේ පුත්‍ර සායනහස්ස කියනෝ නොදුටුණන් නොදුටු විරුණන් බැලිය යුතුයි කියලා දැනුත් නැත්නම් මත්තටත් එහෙම කාරණයක් නැත්නම් එහෙම එකරුණ එක ඡන්දයක් කැමැත්තක් හරි ක්‍රාගෝව ඇලීමක් හරි ප්‍රේමයක් හරි ඇති වෙයිද කියලා බලනවා. ඒ කියන්නේ පෙනීම නම් පෙනීම කියන කරුණ විමසගෙන ගියොතින් අර එය ඒයින් මාන්නේ වෙයි කියලා කියන්නේ යමක් දෙයක් වෙන්නේ නැතුව එක එය ඒයින්ම එතර වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රායෝගිකත්වය මේ වෙලාවේ ගෝචරත්වයක් තියෙනවා නම් මොකක් හරි ගෝචරත්වයක් පෙනීමක් වෙන්න පුළුවන්, ඇහිීමක් වෙන්න පුළුවන්, දැනීමක් වෙන්න පුළුවන්, දැනගැනීමක් වෙන්න පුළුවන්. ඒ ගෝචරත්වය විමසීම තමයි පින්වත් මහත්මයා අපිට කළ හැක්ක. එතකොට ඒ විමසීමේදී දැක්මක් ප්‍රායෝගිකත්වයක් ඉස්මතු වෙන ඒවයි විග්‍රහ තමයි අර පාලි වාක්‍ය වලින් අපිට කියලා දීලා තියෙන්නේ. ඒ මේ විග්‍රහයක් තමයි ඒ දීලා තියෙන්නේ. අපිට අපේ පැත්තෙන් කළ හැක්කේ විචක්ෂණය කිරීම තමයි ගෝචරත්වය. තේරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ දැන් අපි ප්‍රායෝගික තත්ත්වයක මුල් තැන දෙන නිසා අපි විධාන සභා මණ්ඩපයේ ඉදිරිපත් කරමු. දැන් මෙම ස්වාමීන් වහන්සේ පෙන්නපු කරුණු තම තමාගේ ප්‍රායෝගිකත්වයෙන් එක එකන අවබෝධය කරා දැන් ගමන් කරන ආකාරයේ විග්‍රහ කරන්න අවස්ථාව ලබා තෙරුවන් සරණයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. පොඩි ප්‍රශ්නයක් අඬ වෙලාව ප්‍රමාද නිසා
කමන්නේ අම්මා අහන්න.
ස්වාමීන් වහන්සේ මෙහිමයි, මේ දැන් ඇත්තටම දැන් අර චක්ුණා රූපන් දිස්සන නිමිත්තක් ගාහි හෝති ඒ වගේ කියන තැන නිමිති ගන්න නොගති යුතුයි කියලා. ඒ වගේම දැන් මේ අපි රූපයක් හෝ ශබ්දයක් හෝ ඒ හයට මාදාලව අපිට නිමිති නොගැනීම, එහෙම නැත්නම් නොපිහිටවීම, එහෙම නැත්නම් අර දැන් සබුහන්සේ දැන් දේශනා කළා වගේ රජ්ජු සායි තිත්ති නොවීම, දැන් ඒ වගේ තත්ත්වයකට සාමාන්‍ය කෙනෙක් මේ දැන් අර ධර්මයේ අධර්මයෙන් පවතින කෙනෙක් අර ඒ වගේ තත්ත්වයකට රජ්ජෝසාය තිත්තති නොවෙන්න නම් එතකොට එයාට ස්වාමීන් වහන්සේ මට දැනෙන හැටියට දර්ශනය සුවිසුද්ධ වෙලා තියෙන්න ඕන වගේ කිමක් කියන්නේ. කියන්නේ සකස් වීම, සකස් වීමේ තිබු නොවීම ඒ වගේ දෙයක් කියන්නේ සමුදය වය ඇත්තටම බලනකොට. එතකොට ස්වාමීන් වහන්සේ උත්තරදී මේ දැන් ඇත්තටම දැන් අපි රූපයක් දැක්ක වුණත් ඉතින් අපි රූපේ දකිනවා, ඇහෙන් දකිනවා කියලා අපි සාමාන්‍ය කියන්නේ ඇහෙන් දකිනවා රූපේ මම දැක්කා. එතකොට මම සක්කාය විචිය ඊයේ දෙනවා මම රූපේ දැක්කා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම දෙයක් දැක්කා කියලා මම ඊයේ දෙන්නේ ඇත්තටම දැන් අපි දකිනවා දැකීම කියන්නේ අපි දැකීමක් තියෙනවා කියලා දැනගන්න කෙනෙක් ඉන්නවනේ. එතකොට දැන් කෙනා නැතුව හිතනවා නැතුව බැලුවොත් දැකීම නිසා රූප ඒ වගේම දැකීම නිසා ඇසකින් දැන් එතන දැකීම කියලා ස්වාමීන් වහන්සේ අපි හිතනකොටම මනස මෙනෙහි වෙලා එතන මඤ්ඤණා ස්වභාවයක් ඇති වෙලා කියලා හිතෙනවා. දැන් මට අන්නේ එතන ස්වාමීන් වහන්සේ මේ දැන් ස්වාමීන් වහන්සේ දැන් එතන මේ Nirodhe පැත්ත නේද? එතකොට එතන දැන් අර මනස නොදහත් නොවි. ඒ කියන්නේ දැනීමක් තියෙනවා, ඒක මම දැනගත්තා. නැත්තම් දැකීමක් තියෙනවා, ඒක මම දැනගත්තා. දැකීමක් තියෙනවා, දැකීම නිසා රූප කන රූප නිර්මාණය වෙනවා. එහෙනම් කන රූප නිසා දැකීම නිර්මාණය වෙනවා. එහෙම කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැකීමට මනස මැදහත් නොවි, ඒ කියන්නේ මම මැදහත් නොවි දැකීම කියන එක නිෂ්ප්‍රභා වුණොත්නේ අතන මේ නිරෝධයක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අන්න එතෙන්දී ස්වාමීන් වහන්සේ කොහොමද දැකීම කියන එක මනස සම්බන්ධ වෙන්නේ නැතුව ඒක දැකීම කියන එක දැන් මේ දැකීම කියන එක ගැන ඇත්තම කතාවක්ම නැති වෙන්න අපි කොහොමද ඒක මේ අවබෝධ කරගත යුත්තේ? ඔබ වහන්සේට බොහොම පින් සිද්ධ වෙනවා මේකට මට පිළිතුරක් ලබා
හොඳයි අම්මා, ඔකට හරි ලස්සන මේ කාරණයක් තියෙනවා. උන්නාව බ්‍රාහ්මණ සූත්‍රයේදී අර නේද, උන්නාව බ්‍රාහ්මණ සූත්‍රයේදී කියනවානේ ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය පහට පිරිසරණ මොකක්ද කියලා. ඊට පස්සේ මනස කියලා කිව්වා, මනෝ පටිසරණ කියවනේ. ඊට පස්සේ දැන් මේ දැන් අරවට පිරිසරණ වෙනවනේ මනස නේද. මනසට මොකද්ද පිටිසරණ කියලා හවට පස්සේ එතෙන්දී දැන් අතෙන්දී දැන් ඇස කන නාසය දිව කය කියන ඒවට පිටිසරණ වගේ පච්චානුභූති කියලා වචනයක් තියෙනවා. භුක්ති විඳිනවා කියලා වචනයක් තියෙනවා. ඇස කන නාසය දිව කය භුක්ති විඳින්නේ සහ පිටිසරණ වෙන්නේ මනසයි කියලා කියනවා. හැබැයි සිහිය ගැන කියද්දී පච්චානුභූති කියලා වචනයක් නැහැ. මේ කියන්නේ භුක්ති විඳීමක් වෙන්නේ නැහැ. ඇස කන නාසය දිව සහ දැන් ඊට පිටිසරණ වෙච්ච මනස භුක්ති විඳීමක් වෙන්නේ නැහැ. පිරිසරණක් වෙනවා සතිය, සති පරිසරණ. සිහිය තමයි පිරිසරණ වෙන්නේ. අන්න එහෙනම් සිහි අම්මා එතෙන්දී සිහිය පිරිසරණ වෙනවා. දැන් සිහිය කියලා කිව්වට පස්සේ දැන් අර අපි කලින් සීල සූත්‍රයේ කතා කරානේ සිහියක් පිළිබඳව. ඒක හුදෙක්ම හුදු කියන්නේ අරමුණක් කෙරෙහි බලාගෙන ඉන්න, අරමුණු කෙරෙහි දිහා බලාගෙන ඉන්න අර ලෝකය තුල කියන අර මේ මොහොත කියන කාරණය නෙමෙයි, ප්‍රසන්ට් මොමන්ට් කියන එක නෙමෙයි, යමක් කෙරෙහි සිහියෙන් ඉන්නවා කියන එක නෙමෙයි.
සමාවෙන්න එතන ඒ ඔබවහන්සේ දැන් ඔය සිහිය කියලා ඔබවහන්සේ කියන්නේ කියන්නේ කෙනෙක් පවත්තන සීයක් ගැන නෙවෙයි නේද?
නෙමෙයි නෙවෙයි අම්මා. දැන් අර කලින් කිව්වේ සූත්‍රයේදී ධර්මය අහලා හුදකලා විහරණ ඇතිව අසූ ධර්මය අනුස්සරති අනුවිතක්කේති.
එහෙම
අසූ ධර්මය අනුස්සරති අහද්දි අනුස්සරති මේ අනුස්සරණය කිරීමක් කරද්දී විතර්ග කියන්නේ ඒක කල්පනා කිරීමනේ අනුස්සරති අනුව සිහි කිරීම. ඇසෝ ධර්මයට අනුව සිහි කිරීමක් කරද්දී අනු විතක්කේති. අනුව විතර්කණය කිරීම. ඒ හුදෙක් හිතින් කරන මම කරන විතර්කණයක් නෙවෙයි. ඇසෝ ධර්මයට අනුව විතර්කණයක් කරද්දී යන්න එකල්හි ඇති වෙනවා සිහියක්. ඒක බෝධි අංගයක්, අවබෝධ සම්බෝධ්‍යංග සති සම්බෝධ්‍ය. ඒ සිහිය මන අවබෝධයට අයත් වන අංගයක්. අන්න ඒ සිහිය තමයි පිළිසරණ වෙන්නේ මනසට.
එහෙමයි ස්වාමී.
අන්න එතකොට ඔය අම්මා මතක් කර මෙනෙහි කරා වගේම අර මේ ආපහු මේ මානසික සංකල්පයකට නොයන්න නම් උපකාර වෙන්නේ එයා ඒ කාරණේ. ඉතින් අර එතෙන්දි ඒකයි අර හිතන ක්‍රමයක් ඉස්මතු කරලා දෙන්නේ අපිට යමක් පේනකොට. අපිට ඉන්න අපිට පේනවනේ, පෙනීම නැහැ කියලා කියන්න බෑ. හැබැයි අන්න ඒ කාරණේ, ඒ පෙනීම කියන කාරණේට දැන් දිග්ග කොට මහත උස මිටි පාට හැඩතල ඒ වගේ දේවල් දාන්නේ නැතුව එකරුණ මොකක්ද කියලා විමසන්න යන්න කියලා අපේ ලොකු සයින් වහන්සේලා, ලොකු සයින් වහන්සේ අපිට කියලා දෙන යම් ක්‍රමයක්. එකරුණ දැන් මේ සූත්‍රයේ මාර්ගපුත් සූත්‍රයේ උනත් පැහැදිලි කරන්නේ මොකද්ද? අදිත්තා අදිට්ඨ පුබ්බ නොදුටුනම් නොදුට විරෝණම් දැනුත් පේන කියලා කාරණයක් නැත්තම් මත්හි බලන්න ඕන කියලා කාරණයක් නැත්තම් කියලා කියනකොට අර කන්ඩිෂන් නීති රීති ටිකක් දානනේ. කලින් තිබුණෙත් නැහැ, දැනුත් නැහැ, අනාගතේ බලන්නේ කියලා කාරණේකුත් අර එහෙම කියනකොට රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම කියන ඔක්කොටම දාලා එහෙම කියලා කියනකොට නිකන් තටු කපල පියාඹන්නේ කිව්වා වගේ කතාවක්
නේද? ඒක සම්පූර්ණ නිකන් නිෂ්ප්‍රභ වෙලා යන වගේ අදහසක් එනවා එතන. එහෙමයි.
ඒ විචක්ෂණයේ මෙනෙහි කිරීමක් එක්ක තමයි ඒ මෙනෙහි කිරීමකට තමයි ඒ කරුණ සිහිපත් කරන්නේ. අන්න එතකොට අර මේ දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් වෙන්නේ ආයි විතර්කයකට යන්නේ නැති වෙන්න නම් එකරුණම විමසීම තුළ වැටහීම් සහගත සිහිය භාවිත වෙද්දි ඔන්නේ සිහිය සූපන් දිස්වා සති මුට්ට අර කියන සෝ රාජ්‍යති රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ සිහියක් භාවිත වෙනකොට තමයි අර රූප දැක්කට මේ නිමිති අනු මේ නිමිති පැත්තට යන්නේ නැත්තේ.
එතන සිහිය කියන්නේ අර ඔබ වහන්සේ සඳහන් කරපු අර අසාමාන්‍ය වගේ ඒකටම අනුගත වෙච්ච සිහියක් නේද ස්වාමීන් වහන්සේ?
ඔව්, විමසීම තුල පැන නැගිච්ච සිහිය. ඔව්. එක් කරුණත් එක් කරුණමටම යථාර්ථවාදී වීම තුල පැන නැගින යථාර්ථවාදී වීම තුල කතා වෙන විග්‍රහ වෙන සිහිය.
එහෙම පිහිටෙව්වහම ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ සඳහන් කර පිළිගන්න මන් තීරුම් ගත්තා. එහෙම පිහිටෙව්වහම දැන් දකින්නවා දකින්නවා කියන එකටම කවුද දකින්නේ කියන කතාව නැතුව ඒකටම ගියාම ඒක නිසා මේ කියන්නේ ඒක නිසා අපිට විද්‍යමාන වෙන කිසිම දෙයක් විද්‍යමාන වෙන්නේ නැහැ වගේ අදහසක් මට තියෙනවා. කියන්නේ දැන් ඒකත් දකින්නවා කියන එකත් එහෙම කතාවක් නැතුව ගිහින් දැකීම තුලින් මොනවද වෙන්නේ මොනවද දකින්නේ එහෙම කියන එකත් එතනින්ම මේ එතනින්ම මේ නැති වෙලා යන නැති වෙලා නෙමෙයි තියෙන දෙයක් නැති වෙලා නෙමෙයි
නිෂ්ප්‍රභ ඒ කියන්නේ අනේ ඒන්ව අන්‍ය වෙනවා කියලා කියන්නේ
ස්වභාවය එන්නේ ස්වාමීන්
වහන්සේ අර නිරුත්තර වෙලා යන ඒ කියන්නේ විමසීම තුල නිරුත්තර වීමක් වෙනවා කියන්නේ ඔව් නිරුත්තර වෙලා ඉන්නවා කියන එක නෙමෙයි ඒ කාරුණ ඔව් එය ඒන්ව මේක ලෝකේ වචන වලින් තමයි කියන්න වෙන්නේ කියන්න නැත්නම් වෙන ක්‍රමයක් නැහැ අපිට මේ වෙලාවේ යම් ගෝචරත්වයක් තියෙනවා නම් අම්මා යම් අධ්‍යක්ීමක් තියෙනවා නම් ඒ කාරණේ විචක්ෂණය කිරීමක් තමයි කළ යුත්තේ.
එහෙමයි සෝන.
ඒ විචක්ෂණය තුළ යන්නේ ඒ සිහිය තුළ යථාර්ථවත් වීමක්නේ. ඇත්තම ඒ ඕ අන දර් ඒ ධම්මං කියන්නේ ස්වභාවය කියන එක. ස්වභාවය ගැනනේ අහගන්නේ. ස්වභාවය අනුවිතක් අනු වෙනෙහි කරද්දී ඊට අනුවම විතර්කණය කරද්දී විතර්කය කියන්නේ මනසින් කරන එකනේ ඇසුරු විදියට විතර මේ විතර්කණේ වීම කියන එක මානසික යෝනිසෝ මානසිකාරයක් වීම කියන තැන විචක්ෂණේ වීමක් කියන කාරණය අන්න ඒ තුල ආයි අමුතුවෙන් සිහියක් කියලා අරගෙන දාන්න ඕන නැහැ.
එහෙමයි.
දැන් අපි හිතන්නේ ඒකට සිහිය පිහිටවනවා කියන පස්සේ මෙහෙමයි. ඒකේ තියෙන විමසීම තුලම සිහිය උත්පාදනය වීමක් තියෙනවා. එහෙම නැත්නම් අපිට කලින් විමසලා වැටහීම් සහගත ස්වභාවයක් තියෙනවා නම් හැදිච්ච කෝණයක් තියෙනවා නම් ඒක යෙදෙන කාරණයට භාවිත කිරීමක් කරන්නත් පුළුවන්. එහෙමත් සිහිය භාවිත කරනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ සිහිය වැටහීම් සහගත සිහිය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ ඔතන තමයි ඔය නිරෝධයේ පැත්තට පාදක වෙන්නේ ඔය ඔබවහන්සේ දැන් ඔබවහන්සේ මම අහලා පැහැදිලි කරගත්තේ කරුණමයි නේද ස්වාමීන්
වහන්සේ? ඔව්. අන්න ඊට පස්සේ අහනවනේ අම්ම දිගට අර උන්නාබස බ්‍රාහ්මණ සූත්‍රයේදී සිහියට පිටිසරණ මොකද්ද?
එහෙමයි.
විමුක්තිය කියන විමුක්තියට පිටිසරණ මොකද්ද කියලා නිවීම කියලා කියනවනේ නිවන.
හරි ස්වාමීන් වහන්ස මගේ ගැටලුව निराකරණේ වුණා. ඔබ වහන්සේට අනන්ත වාරයක් මේ පින් සිද්ධ වෙනවා. ඔබ වහන්සේට වහ වහ ධර්ම අවබෝධයේ වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ඒ ධර්ම කරුණු ඉතාලියෙන් සාකච්ඡා කරමින් මම හිතන්නේ සවුනාටම තම ධර්මාවෝදයට ලබා ගැනීමට අවස්ථාව සලසුණා. ඒ තුළින් දැනට ගත්තා වූ සියලු කුසල් අපි මේ ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ දේවෝපියන්ට අධ්‍යාපන ගුරුවරුන්ට ඒ සමගාමීව අනුමෝදන් කරමින් ස්වාමීන් වහන්සේට නිතර නිරෝගී දිවජේ ප්‍රාර්ථනා කරමි. මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන ලෙස ස්වාමීන් වහන්සේගෙන් ගෞරවණීය ඉල්ලසින්න ඉල්ලනවා සම්මයි.
හොඳයි, තිරුවන් සරණයි. අද දවසේදීත් මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණ අදහස් දක්වපු ප්‍රශ්න අගපු ඒ සෑම සියලු දෙනාටම මේ ධර්ම සාකච්ඡාව නිවන් මඟ ගමන් කිරීම පිණිස යම්බද හෝ උපකාරයක් වේවා. හැම දිනාටම කායික මානසික නිරෝගතාවය සැටසේවා. සියලු දෙනාටම සෙනසීම පිණිස මේ පින්කම අද දවසේදී කරපු සාකච්ඡාවත් මහාචාර්යතුමාටත් සුනන්ද මහත්මයාටත් එවගේ සම්බන්ධ වෙච්ච පැවිදි පිරිසටත් දීපින්වත් සියලු දෙනාටම එකලෙසම උපකාර වේවා කියලා මෙත් සිතින් මේ කටයුත්ත අදට හමාර කරමු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
සුනන්ද තෙරුවන් සරණයි.